නමස්කාරය කියමු. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. අයං උච්චති භික්කවේ භික්ඛු නේවාචිනාති න අපචිනාති අපචිනිත්වා ඨිතෝ. නේව පජහති න උපාදීයති පජහිත්වා ඨිතෝ. නේව විසීනේති න උස්සීනේති විසීනෙත්වා ඨිතෝ. නේව විධූපේති න සන්ධූපේති විධූපෙත්වා ඨිතෝති ඉති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපේ සති කීපයක් මුළුල්ලේ මේ වෙනකොට සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ එන කජ්ජනීය සූත්‍රය සාකච්ඡා කරගෙන එනවා. ඉතින් කජ්ජනීය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ ස්කන්ධයන් පරිහරණය සම්බන්ධයෙන් අපිට හොඳ පාඩමක් උගන්වනවා. ඉතාම වටිනා, විශේෂයෙන්ම විපස්සනාවට විශේෂයෙන්ම වැදගත් වන මඟ පෙන්වීම් රැසක් බුදුරජාණන් වහන්සේ කරනවා. ඉතින් මූලික වශයෙන් කජ්ජනීය සූත්‍රයේදී කරන මුල් ප්‍රකාශය තමයි විවිධ ධ්‍යාන මට්ටම් උපදවගෙන, අභිඥාවන් උපදවගෙන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් දීර්ඝ කාලයක් තිස්සේ තමන්ගේ අතීත ජීවිත ප්‍රවෘත්තීන්, එහෙමත් නැත්නම් ඒ අතීත තමන්ගේ භවයන් පිළිබඳව සෑහෙන ප්‍රකාශ කරනවා. ඉතින් මේ කොපමණ ඒ තොරතුරු ඒ අය හුවා දැක්වුවත් මේ සියල්ලම මේ ස්කන්ධ පංචකය ගැන, එහෙමත් නැත්නම් මේ පංච උපාදානස්කන්ධය ගැන කරන කතාවක් කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ. ඊට පස්සේ විස්තර කරලා දෙනවා අපිට මේ ස්කන්ධයන් කියන්නේ මොනවද කියලා. ඉතින් එතෙන්දී රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මේ උපාදානස්කන්ධ පහ පිළිබඳවම ඉතාම වටිනා අර්ථ දැක්වීම ඉදිරිපත් කරමින්, විශේෂයෙන්ම අපේ හිතේ ඒ වාක්‍යෙහි අවබෝධයක් ඇති වෙන අන්දමින්, අවබෝධය තුලින් කලකිරීමක් නිබ්බිදාවක් පහළ වෙන අන්දමින්, ඒ හරහා හිතේ විමුක්තියක්, සහනයක්, නිදහසක්, කිසිවක නොපිහිටීමක් ඇතිවන අන්දමින් බුදුරජාන් වහන්සේ දේශනාව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් එතකොට අපි පහුගිය සතියේදී විඤ්ඤාණ ස්කන්ධය සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඉතින් ඇත්තටම මේ වෙනකොට ස්කන්ධ පහ පිළිබඳවම අපි සෑහෙන දුරට සාකච්ඡා කළා අවසානයි. ඉතින් අද අපිට ඉතිරලා තියෙන්නේ මේ ස්කන්ධයන් පහම මනවින් අවබෝධ කරගත්ත ඒ රහතන් වහන්සේගේ ස්වභාවය, නැත්නම් උන්වහන්සේගේ චිත්ත tattve පිළිබඳව යම් පමණක මේ කජ්ජනී සූත්‍රය අනුසාරයෙන් කරුණ කීපයක් මතක් කරගන්න, බුදුරජාන් වහන්සේගේ දේශනා අනුසාරයෙන්, සූත්‍ර දේශනා අනුසාරයෙන් ඉගෙන ගන්න. ඉතින් ඒකෙදී කජ්ජනී සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මේ රහතන් වහන්සේ කෙනෙක්ගේ තත්වය ගැන කරන ප්‍රකාශය තමයි නේව ආචිනාති න අපචිනාති අපජනිත්වා ඨිතෝ. ඒ කියන්නේ දැන් උන්වහන්සේ කිසිම දෙයක් රැස් කරන්න යන්නේ නැහැ, ඒ වගේමයි අස් කරන්න යන්නෙත් නැහැ. දැන් අස් කරලා හමාරයි, ඒ නිසා පහසුවෙන් වැඩ ඉන්නවා. රැස් කිරීමක් හෝ අස් කිරීමක් කියන දෙකම නවත්තලා තමයි දැන් උන්වහන්සේ කටයුතු කරන්නේ. ඊළඟට නේව පජහති න උපාදීයති පජහිත්වා ඨිතෝ. දැන් කිසිම දෙයක් උපාදාන කරන්න යන්නේ නැහැ, ඒ වගේමයි අයින් කරන දෙයක්වත් නැහැ. පජහිත්වා ඨිතෝ, සියල්ල අයින් කර අවසానයි. අයින් කළා අවසන් වෙලා දැන් සුවසේ වාසය කරනවා. නේව විසීනේති න උස්සීනේති විසීනෙත්වා ඨිතෝ. ඊළඟට උන්වහන්සේ කිසිම දෙයක් විසුරුවන්න යන්නේ නැහැ, මොකද කිසිම දෙයක් එකට අල්ලගෙන ගුලි කරගෙන ඇත්තෙත් නැහැ. සියල්ල විසුරුවලා අවසන් වෙලා දැන් සුවසේ වාසය කරනවා. න විදු නේව විදූපේති න සන්දූපේති විදූපෙත්වා ඨිතෝ. ඒ කියන්නේ කිසිම දැවිල්ලක්, තැවිල්ලක්, ගින්නක් උන්වහන්සේ තුල නැහැ. සියලු ගිනි නිවා හමාරයි, තේ නිසා නිවී සැනසිල්ලේ වාසය කරනවා. ඉතින් එතකොට මෙහෙම දේශනා කළා බුදුරජාණන් වහන්සේ මේ එකක් එකක් ගානේ මොනවද මේ රැස් කරන්නේ නැත්තේ, රැස් කරන්නේ නැත්තේ, ඒ වගේමයි මොනවද දැන් මේ අස් කරන්නේත් නැත්තේ, අස් කළා අවසන්ලා වාසය කරන්නේ මොනවද කියන එකට නැවතත් අර පංච උපාදානස්කන්ධයන් පිළිබඳවම විස්තරයක් කරනවා. එතකොට අපිට තේරෙනවා මේ උපාදානස්කන්ධ සම්බන්ධයෙන් අපි අවබෝධ කරගන්නවා වගේම අපේ හිතේ යම්කිසි අවබෝධයක් ඇති කරගෙන ඒ තුළින් අපි අත්දැකීම් විස්තර කරගන්නවා, විග්‍රහ කරගන්නවා වගේම ප්‍රධාන වශයෙන්ම ඒවා අන්තිමට අපේ හිතින්ම මැහිලා යනවා. අපි රූප උපාදානස්කන්ධය ගැන ඉගෙන ගන්නවා, හොඳින් හදාරනවා, ධාතු මනසිකාරයක් ඔස්සේ නැත්නම් අසුභ භාවනාවක් ඔස්සේ ආනාපාන සතියක් ඔස්සේ අපි හොඳට මේ රූප උපාදානස්කන්ධය අධ්‍යයනය කරනවා. ඒවා යථා ස්වභාවය තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. මේ තේරුම් ගැනීම හරහාම ඒ සියල්ල ටික ටික හිතෙන් ඉවත් වෙලා යා යුතු වෙනවා. දැන් අපි රූප උපාදානස්කන්ධය සම්බන්ධයෙන් අපේ හිතේ යම් සියල්මක් තියුණා නම් ඒකත් දුර වෙන්න ඕනේ. ඒක අල්ලගෙන අපේ හිතේ යම් කිසි සංඥා මැවි මැවි තිබුණා නම් ඒවත් දුර වෙලා යන්න ඕනේ. ඒක අල්ලගෙන අපි විවිධ සංස්කරණයන් වලට ඒවා බඳුන් කරමින් හිත තුළ සිතුවිලි ජනිත කරමින් හිත ඒවට ලක් කරමින් ඒවට අනුගත කරමින් වාසය කරා නම් ඒවත් දැන් දුර වෙලා යන්න ඕනේ. ඒ වගේමයි රූප උපාදානස්කන්ධයන් මුල් කරගෙන විඥානයේ බැහැ ගැනීමක් තිබුණා නම් විඥානයේ පිහිටා සිටීමක් තිබුණා නම් ඒවත් දැන් නතර වෙන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ උපාදානස්කන්ධ පහෙන්ම හිත නිදහස් වෙන්න ඕනේ. ඉතින් එතකොට අනිත් පැත්තට අපිට තර්ක කරන්න පුළුවන්. දැන් මේක අවසන් වුණාට පස්සේ එකාතකින් ඉතින් උන්වහන්සේට කරන්න කියලා විශේෂයක් නැහැ. දැන් කළ යුතු දේ කර හමාරයි. කත කිච්චෝ කියලා ඒ නිසා රහතන් වහන්සේට නමක් යදනවා. කළ යුතු දේ කර හමාරයි. දැන් එතකොට මේක අපි තව ටිකක් ඉතින් මුලට ගිහිල්ලා විස්තර කරොත් දැන් එක්තරා අවස්ථාවකදී අර බුදුරජාණන් වහන්සේව සම්මුඛ වෙන්න පැමිණි ඒ බාහිය තවුසානන්ට බුදුරජාණන් වහන්සේ දෙන අවවාදය තමයි එහෙමනම් බාහිය ඔබ මෙන්න මේ ආකාරයෙන් හික්මෙන්. දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. දැන් මෙතන තියෙන්නේ ඉතාම ඉහළම මට්ටමේ ප්‍රතිපදාවක්, ඉහළම මට්ටමේ හික්මීමක් තමයි මේ තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් සීලයක් ආරක්ෂා කළා, සත්තු මරන්නේ නැතුව ඉන්න, හොරකම් කරන්නේ නැතුව ඉන්න, කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැතුව ඉන්න, බොරු කියන්නේ නැතුව ඉන්න, කේලම් කියන්නේ නැතුව ඉන්න, පරුෂ වචන හිස් වචන කියන්නේ නැතුව ඉන්න, රහමෙල පානය කරන්නේ නැතුව ඉන්න, මේ විදිහට අපි හික්මෙනවා. ඉතින් මේවා තව ඉදිරියට ගියාට පස්සේ අපි ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ සති සංවරයක් දිනු කරගන්න උත්සාහන්ත වෙනවා, සිහිය දිනු කරගන්නවා. ඉතින් මේ හැම දෙයක්ම හරහා එක්තරා අන්දමකින් අපි මේ ඉන්ද්‍රයන් පරිහරණය සම්බන්ධයෙන් ගැඹුරට යනකොට මේ ඇහැ පාවිච්චි කරලා රූප බලනකොට, රූප දකිනකොට ඒවෙන් ගැනෙන නිමිති, විවිධ සංඥා, විවිධ සලකුණු අපේ හිත ඇතුලේ පැලපදියම් වෙන එක, හිත ඇතුලේ මුල් බැස ගන්න එක අඩුවෙවි යන්න ඕනේ. ඒ වගේම අපි කන පාවිච්චි කරලා සද්ද අහනකොට ඒවා අහලා ඒවෙන් ගත්ත රොඩු, ඒවෙන් ගත්ත විවිධ නිමිති, ඒවෙන් ගත්ත සංඥා අපේ හිත ඇතුලේ පැලපදියම් වෙන එක, තැම්පත් වෙන එක, අනුසේ වශයෙන් läග ගන්න එක ටික ටික අඩු වෙවි යන්න ඕනේ. අපි නාසයෙන් ගඳක් සුවඳක් ආග්‍රහණය කරනකොට ඒවැයි අපි විවිධ නිමිති ගන්නවා, ඒවැයි රස මුසු තැන් හොයන්න යනවා. ඒ හරහා අපේ හිතේ සාමාන්‍යයෙන් නම් නිමිති තැන්පත් වෙනවා. නමුත් විපස්සනාවක් වඩන, සතිපට්ඨානයක් දියුණු කරන යෝගාවචරයෙක් ගැඹුරට යනකොට එබඳු අනුසය වශයෙන් මේ දේවල්, මේ නිමිති läග ගැනීමකින් හිත වලකින්න ඕනේ. ඒ වගේමයි අනිත් පැත්තට දිවෙන් විවිධ රස අපි භුක්ති විඳිනවා. ඒ විවිධ රස හඳුනා ගන්නවා. ඒ රස හඳුනාගත්තට මොකද, ඒ රස සම්බන්ධයෙන් විවිධ සංඥා හිතේ මැවෙන එක, එහෙමත් නැත්නම් ඒවා සංස්කරණය කර කර හිත ඇතුලේ කතාවක් ගොඩනැගෙන එක, ප්‍රපංච කරන එක, මේවා සෑහෙන දුරට අඩු වෙලා හිත නිශ්ශබ්දවම ඉන්න ඕනේ. ඊට පස්සේ අපි හිතමු කයෙන් යම් ස්පර්ශ ලබද්දි ඒවා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර කර කල්පනා කර කර එහෙම යනවා වෙනුවට ඒ ස්පර්ශය එතනින් නතර වෙලා හිත සංසුන්ව, හිත අකම්පිතව, හිත නිශ්චලව පවත්වා ගන්න තරම් අපිට හික්මෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මනසට යම් අරමුණක් පැමිණිහම ඒ ඔස්සේ දිගට දිගට කල්පනා කර කර කල්පනා කර කර මනසට ඒ සිතුවිලි, මනසේ සිතුවිලි වලට පාවා දෙමින් ඉන්නවා වෙනුවට, එහෙමත් නැත්නම් මේ කජ්ජනීය සූත්‍රය කියන ආකාරයට මනසට ඒ සිතුවිලි වලට ආක්‍රමණය කරන්න ඉඩ නොදී, කන්න ඉඩ නොදී මේ හිත ආරක්ෂා කරගන්නවා කියන එක අපි මතක් කරගන්න ඕනේ. ඉතින් එතකොට අපි තේරුම් ගන්නවා දැන් මේ කජ්ජනීය සූත්‍රෙදි එකසතකින් මේ තේමාව වෙන්නේ මෙතෙක් කාලයක් මේ රූප විසින් මාව කා දැම්මා. මෙතෙක් කාලයක් වේදනාවන් විසින් මාව කා දැම්මා. මෙතෙක් කාලයක් සංඥාවන් විසින් මාව කා දැම්මා. මෙතෙක් කාලයක් සංස්කාරයන් විසින් මාව කා දැම්මා. මෙතෙක් කාලයක් විඥානයන් විසින් මාව කා දැම්මා. නැවතත් මේ හිත ඒ පංච උපාදානස්කන්ධයන්ට වහල් වෙන්න ඉඩ නොදී පාවා නොදී ඉන්න දැන් එහෙමනම් අපි උත්සාහයක් දැරිය යුතුයි. ඉතින් මේක ප්‍රායෝගිකව කළ යුතු වෙනවා. අපි පොතක් බැලුවා කියලා බණක් අහුවා කියලා මේක එකපාරටම අපිට කරගන්න බැරි වෙයි. එහෙමනම් අපිට ප්‍රායෝගිකව භවනාමය ඥානයක් උපදවාගෙන එකතකින් తాවකාලිකව අපේ හිත නිදහස් වෙච්ච තත්වයක් අත්දකින්න සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු අපි චිත්තානුපස්සනාවක් වඩනවා. හිතට එන විවිධ සිතුවිලි හඳුන ගන්න, ඒවට වහල් නොවි ඒව දිහා මධ්‍යස්තව දකින්න පුළුවන් කමක් දැන් යෝගාවචරයට ඇතුළත් තියෙනවා. ඒ නිසායි ආ දැන් මේ චිත්තානුපස්සනාව කියදෙන්නේ. හිතට විවිධ අරමුණු වෙනවා. හිත නිදැල්ලේ තියෙන, හිත හිර කරගෙන නැහැ. එන අරමුණු සම්බන්ධයෙන් හිතේ ද්වේෂයක් පටිගයක් නැහැ. තේන විවිධ අරමුණු තියෙනවා. ඒ අරමුණු දිහා මධ්‍යස්තව බලනවා. ඉතින් එතකොට ඒ අරමුණු වලට එන්න ඉඩ දීලා තියෙනවා. එහෙම නැත්නම් ඉතින් චිත්තානුපස්සනාවක් කරන්න බෑ. අපි චිත්තානුපස්සනාව කරනවා කියන්නේ හිත හිර කරගෙන සමාධියෙන් ඒක එක්තරා අන්දමකින් ආරක්ෂා කරගෙනම කරන වැඩක් නෙමෙයි. ඊට වඩා සතියයි ප්‍රඥාවයි ඉස්සරහින් තියාගෙන හිතේ දියුණු වෙච්ච ඒ සම්පජඤ්ඤය භාවිතා කරලා පැමිණෙන සිතුවිලි නිවැරදිව හඳුනා ගනිමින් ඒකකටවත් හිත පාවා නොදී තමන් සතිමත් බව තුළ පිහිටාගෙන කරන වැඩක්. ඉතින් එතකොට මේ හිතට එන ඒ විවිධ අරමුණු නිවැරදිව දකිමින් දැන් එයා වාසය කරනවා නම් ඉතින් එතකොට ඒ එන සිතුවිලි පෝෂණයකට ලක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ සිතුවිලි වලට අපි උල්පන්දම් දෙන්නේ නැහැ. ඒවා ඔස්සේ යන්නේ නැහැ. මම වගේ කියා ගන්න යන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ සිතුවිලි වැඩි වෙලාවක් නොඉඳ අපේ හිත හැර යනවා. දැන් ඔය වැඩේ සිද්ධ වෙන්න හිතට එන සිතුවිලි ප්‍රමාණය එන්න අඩු වෙන්න ගන්නවා. අපි තෝ කලින් අවස්ථාවේදී විනාඩියට සිතුවිලි 100ක් ආව නම් දැන් ඔන්න විනාඩියට සිතුවිලි 50යි එන්නේ. ඊට පස්සේ විනාඩියට සිතුවිලි 20යි එන්නේ. විනාඩියට සිතුවිලි 10යි එන්නේ. දැන් ඉතින් යෝගාවචරයට මේ සිතුවිලි අතර පරතරය හොඳටම පේන්න ගන්නවා. එතකොට සිතුවිලි අතර හිරැස් හරියට නිකන් අර දැලක් අස්සෙන් බලනවා වගේ. දැන් එයාට මේ සිතුවිලි අතරින් බලන්න පුළුවන්. හිතේ විවේකයක් දැන් එයා අත්දකිනවා. තවත් එහාට යනකොට දැන් මේ සිතුවිලි වල එන යන ස්වභාවය හොඳටම තේරුම් ගිහිල්ලා හිත අපි හිතමු යම් අවස්ථාවකදී කිසිම සිතුවිල්ලක් නැති බොහොම නිශ්ශබ්ද ඇතුලේ කතාව සම්පූර්ණයෙන්ම සමනය වෙච්ච හිතක් බවට පත් වුණා නම් ඉතින් ඒ අවස්ථාවේදී ලොකු සහනයක් ඒ යෝගාවචරය භුක්ති විඳිනවා. ලොකු ගාල ගෝට්ටියක් නතර වුණා වගේ, කලකෝලාහලයක් නතර වුණා වගේ, අරගලයක් නතර වුණා වගේ දැන් ඔන්න හිත සංසුන් වෙලා තියෙනවා. ඉතින් හරිම නිශ්ශබ්දයි. වැස්සක් වැහැලා පෑවෝ වගේ. හරිම සංසුන්. ඇතුලේ කතාව සමනය වෙලා. දැන් ඉතින් ඒ ශාන්ත භාවයේ, නිශ්ශබ්ද භාවයේ, සංසුන් ස්වභාවයේ භුක්ති විඳගන්න යෝගාචරයට අවස්ථාවක් තියෙනවා. නමුත් ඒ අවස්ථාව ගිලිහෙනවා. මොකද තාමත් මේ හිතේ ඇතුලේ විවිධ කෙලෙස් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා රාගයට ආයි මේ හිත අහු වෙනවා, ද්වේෂයට අහු වෙනවා, මෝහයට අහු වෙනවා, ආයි ගිහිල්ලා පැටලෙනවා. අර විඥානයේ නාම රූප දැලේ නැවත නැවත පැටලෙනවා. එතකොට අර විඥාණයට ආයිත් පෝර දැමෙනවා. ඒක ගිහිල්ලා කොහේ හරි ආයිත් මුල් බැස ගන්න. ඉතින් මේ ක්‍රියාවලිය තේරුම් ගන්න යෝගාවචරයා එහෙමනම් ඒ විඥාණයට කොහෙවත් මුල් බැස ගන්න ඉඩ නොදී විඥාණයේ නාම රූප කිසිවක් නිරූපණය වෙන්න ඉඩ නොදී ඒ తত্ত্বය රැක ගන්න එහෙනම් උත්සාහන්ත වේ යුතුයි. ඒ හිතේ තියෙන නිදහස, හිතේ තියෙන පැහැදිලි බව, හිතේ තියෙන සංඥාවල පැටලෙන්නේ නැති ගතිය, හිතේ තියෙන සංස්කරණ අඩු ගතිය ආරක්ෂා කරගන්න, පවත්ව ගන්න කෙනෙක් උත්සාහන්ත වේ යුතුයි. ඉතින් ඒකේ එක ප්‍රධාන මට්ටමක් තමයි මේ බාහ්‍ය සාමින් මේ තවුසාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දිත්තේ දිත්තමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. එතකොට දැක්කාම දැක්කා පමණයි, ඇහුණට ඇහුණා පමණයි, නාසයෙන් දිවෙන් කයෙන් දැනුණට දැනුණා පමණයි, හිතට යම් අරමුණක් ආවා ඒක දැනගත්තා එපමණයි. ඉන් එහාට ආයිත් ඒවා ඔස්සේ හිත හිතා කල්පනා කර කර හිතට ඒවා වැද්ද ගැනීමක්, එම නැත්තං හිතේ වට පාවා දීමක් කරන්නේ නැතුව හිතේ තියෙන ඒ පිරිසුදු බව රැකගනිමින්, සංසුන් බව රැකගනිමින් දැන් වාසය කරන්න කියලා බාහ්‍ය තාපසුතුමාට කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා යතෝකෝත්තේ බාහ්‍ය දිත්තේ දිත්තමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති, තතෝ ත්වං බාහිය නතේන තතෝ ත්වං බාහිය නතේන යතෝ ත්වං බාහිය නතේන තතෝ ත්වං බාහිය නතත් යතෝ ත්වං බාහිය නතත් තතෝ ත්වං බාහිය නේව ඉද නහුරං න උභේ මන්තරේන ඒසේවන්තෝ දුක්ඛස්ස. දැන් එතකොට මේ දේශනාවේදී අපි අර දැකපු දේ අල්ලගෙන කතන්දර ගොතන්න ප්‍රපංච කරන්න ඒකට ඇලෙන්න ඒකත් එක ගැටෙන්න යන්නේ නැත්තම් අපි එතන ඉන්නේ නැහැ. කියන අපි දැකපු දේ තුල බැහැ ගන්න යන්නේ නැහැ. දැකපු දේ ඇසුරු කරන්න යන්නේ නැහැ. දැකපු දේ අස්සට රිංග ගන්න යන්නේ නැහැ. දැකපු දේ වටේ කරකෙන්න යන්නේ නැහැ. ඒ වගේමයි අපි දැකපු දේ තුලින් මමෙක් හදාගෙන මමයි දැක්කේ කියලාගෙන මම උලුප්පගෙන නැත්තම් මම ඉස්සරහින් තියාගෙන මෙතන මමෙක් හදන්න යන්නෙත් නැහැ. එහෙනම් එතකොට මේ දෙක අතරම මමෙක් නැහැ. පුජ්‍යල භාවයක් ගොඩ නැගිලා නැහැ. එහෙමනම් මේ දැකීම් ක්‍රියාවලිය සිද්ධ වෙනවා. නමුත් මමෙක් හැදීමක් සක්කාය දිට්ඨිය ගොඩ නැගීමක් පුජ්‍යල භාවයක් ගොඩ නැගීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් දුකක් ගොඩ නැගින්නේ නැහැ. ඉතින් මේ අන්දමින්මයි බුදුරජාණන් වහන්සේ කනෙන් සද්ද ඇහිම සම්බන්ධයෙන් නාසයෙන් දිවෙන් කයෙන් දැනීම සම්බන්ධයෙන් ඒ වගේමයි මනසින් දැන ගැනීම සම්බන්ධයෙන් උදේශනා කරන්නේ. එතකොට මේ ඉඳුරන් වැඩ කරනවා. හැබැයි ඒ කෘත්‍ය ඒ අය කරනවා. නමුත් ඒ තුලින් සත්පුජ්‍යල භාවයක් තනා ගැනීමක්, ඒවා අස්සට රිංගා ගැනීමක්, ඒවා උපාදාන කිරීමක්, ඒවා තුල ඇලීමක් හෝ ගැටීමක් ඒ කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් එකතකින් ඒ தત્ත්වය යෝගාවචරයේක් తాවකාලිකව හෝ අත්දැකලා තියෙන්න ඕනේ එහාට යන්න නම්. එක පාට මේක සර්ව සම්පූර්ණයෙන් සුද්ධ වෙනව නෙමෙයි. යෝගාවචරයේක් ඉතින් ඒක తాවකාලික தத்துவයක් වශයෙන් අත්දැකලා ටික ටික ඒක තව තව වැඩි දියුණු කරමින් තමන්ගේ හිත පිරිසුදු කරගනිමින් ක්‍රමානුකූලව යන මාර්ගයක් තියෙනවා. ඒතර දැන් බාහ්‍ය තාපසතුමා කාලාන්තරයක් තිස්සේ තවුස්දම් පුරලා ඒ ඉන්ද්‍ර සංවරයක් ඇති කරගෙන පැමිණි කෙනෙක්. ඒ වගේමයි මේ බුද්ධ ශාසනයේ ෂණිකව මෙහෙම නැත්තම් එක්වරම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙය සාක්ෂාත් කරපු අය අතර ප්‍රධානිය තමයි උන්වහන්සේ. ඒතර ඒ ශක්තිය අපිට තියෙනවා කියලා අපිව අනවශ්‍ය විදිහට අදි탁සේරකට යා යුතු නැහැ. අපිට යන්න පුළුවන් ක්‍රමානුකූල මාර්ගයක්, පියවරෙන් පියවර යන මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒක තමයි ඒ తాවකාලික නිදහසක්. කෙටි කාලින් නිදහසක් අපිට මුලින් අත්විඳින්න හම්බෙන්නේ. ඒක තමයි ඊට පස්සේ අපේ හරියට නිකන් බලකොටුව බවට පත් වෙන්නේ. එයා තමයි ඊට පස්සේ අපි ආරක්ෂා කරගන්න උත්සාහන්ත වෙන්නේ. ඒක ඉඳගෙන තමයි ඊට පස්සේ කටයුතු කරන්නේ මේ යම්සි කෙනෙක්. දැන් එහෙම ඉඳගෙන කටයුතු කරනකොට තමයි අර අපි බාහිය මේ මොකද්ද කජ්ජනී සූත්‍රයේදී මුලින් දේශනා කරපු නේව අපචිනාති න ආචිනාති කියන එක යා කරන්න උත්සාහන්ත වෙන්නේ. දැන් ඒ හික්මෙන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ කිසිම දෙයක් සම්බන්ධයෙන් යා රැස් කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට යා ඒව අස්කර කර තමයි කටයුතු කරන්නේ. අපචිනාති න ආචිනාති යා දැන් දුරු කරමින් වාසය කරන්නේ. හිතට ඒවා වැද්ද ගන්න යන්නේ නැහැ. හිතේ ඒවා පළපදියම් කරන්න යන්නේ නැහැ. පජහතින උපාදී දැන් උපාදාන කරන්න යන්නේ නැහැ. උපාදාන වුණා නම් ඒවා අතහරිනවා. විසීනේතින උස්සීනේති දුරු කරනවා ඒ මිසක් ඒවා රැස් කරන්නේ නැහැ. ඒවා තුලට ගුලිවීමක් බැහැ ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. විදූපේතින සන්දූපේති එයා විසුරුවා හරිමින් නිවාදමමින් වාසය කරනවා. ඒ වෙන් දෙවෙන්න යන්නේ. එතකොට මේ ක්‍රියාවලිය කාලාන්තරයක් තිස්සේ අපිට සිද්ධ කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ අර తాවකාලික නිදහස පදනම් කරගෙන ඒ තුල පිහිටාගෙන මේ පංච උපාදානස්කන්ධයන් රැස් කරන්නේ නැති ජීවන රටාවකට අවතීර්ණ වෙන්න සිද්ධ වෙනවා. වෙනත් වචන වලින් කියනවා නම් සීල සමාධි ප්‍රඥා ඒ අරෂ්ඨාංග මාර්ගයේ වඩමින් මේ පංච උපාදානස්කන්ධයන් රැස් කරනවා වෙනුවට අස්කරමින් දුරු කරමින් බැහැර කරමින් අතහරමින් ඒවෙන් පැමිණෙන දරත පරිලාහයන් දැවීම් පැවීම් ඒ සියල්ල නිවාදමමින් වාසය කරන්න සිද්ධ වෙනවා. ඒකේ කෙල පැමිණිච්ච අවස්ථාව තමයි මේ රහතන් වහන්සේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් එතකොට මේ කාරණාවම තවත් ටිකක් ගැඹුරින් විස්තර කරන සූත්‍රයක් තියෙනවා, සඳ සූත්‍රය කියලා අංගුත්තර නිකායේ. ඒකෙදි සඳ කියන ස්වාමින්වහන්සේට බුදුරජාණන් වහන්සේ මේහා සමාන අන්දමකින් තව ටිකක් කරුණු පැහැදිලි කරලා දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒව මේවකෝ සඳ භද්‍රෝ පුරිසා ජානීයෝ අරඤ්ඤගතෝපි රුක්ඛමූලගතෝපි ශුඤ්ඤාගාරගතෝපි න කාමරාග පරියුක්තිතේන චේතසා විහෙරති. ඒ කියන්නේ දැන් මේ සඳ ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ යම්කිසි ඒ යෝගාවචරෙක් අරණ්‍යයකට ගිහිල්ලා රුක් ගහක් මුලකට ගිහිල්ලා ශුන්‍යාගාරයකට ගිහිල්ලා යා මොකද කරන්නේ, මේ කාමරාගයට හිත පාවා නොදී කාමරාගයේ වැද්ද ගන්න නැතිව කාමරාගයෙන් තෙත් නොවිච්ච හිතක් පවත්තන්න යා උත්සාහන්ත වෙනවා. උපන්නස්සච කාමරාගස්ස නිස්සනනම් යථාභූතම් පජානාති. යම් අවස්ථාවක යාගේ හිතේ යම් කාමරාගයක් කාමච්ඡන්දයක් මතු වුණා නම් එයා ඒක නිවා ගන්න හැටි ඒ වෙනුවට ගන්න තියෙන විකල්පේ මොකද්ද කියන එකත් හොඳටම දන්නවා. ඒක තමයි අර අපි කලින් මතක් කරපු මේ නිස්සරණය. එහෙමත් නැත්නම් ඒ తాවකාලික නිදහස හිතේ තියෙන ඒ නිමිති නොගන්නා ස්වභාවය. අන්න ඒක දැන් එයා භාවිතා කරනවා නිස්සරණයක් වශයෙන්, පිහිටක් වශයෙන්. ඒක තමයි යාගේ ෂේම භූමිය වෙන්නේ. යම් වෙලාවක හිත කාමරාගයෙන් කාමරාගය නිශ්චිත සිතුවිල්ලක් පහළ වුණා නම්, කාමච්ඡන්දයක් හිතට ආවා නම්, ඉතින් ඒක ඔස්සේ දිගට දිගට යනවා වෙනුවට, ඒක අභිරමණය කරනවා වෙනුවට, ඒකෙන් සතුටු වෙන්න යනවා වෙනුවට, ඒකේ ඇලෙන්න යනවා වෙනුවට, ඒක පැත්තකින් තියලා හිමීට ඒක අයින් කළා, නැවතත් හිත නිදහසේ තියෙනවා. අර සරල උපේක්ෂාවේ තියන උත්සාහන්ත වෙනවා. සරල નિરાයාස සතිමත් බව තුළ පවත්තන්න උත්සාහන්ත වෙනවා. කිසිවක් උපාදාන නොකරන තත්ත්වය තුළ පවත්තන්න උත්සාහන්ත වෙනවා. ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ ව්‍යාපාදේ ගැනත් කියනවා, තීන මිද්දේ ගැනත් කියනවා, උද්දච්ච කුච්චේ ගැනත් කියනවා, විචිකිච්ඡාව ගැනත් කියනවා. ඉතින් මේ විදිහට මේ සඳ ස්වාමීන් වහන්සේට මේ නීවරණයන්ගෙන් හිත ක්‍රමානුකූලව දුරු කරමින් උපාදාන වලින් තොරව හිත පැවැත්වීම ගැන දේශනා කරනවා. ඉතින් එතකොට මෙහෙම දේශනා කළා බුදුරජාණන් වහන්සේ ඊටාම් වටනා කාරණයක් මෙතෙන්දි මතු කරනවා. සෝ නේව පටවින් නිස්සාය ජහයති න ආපන් නිස්සාය ජහයති න තේජං නිස්සාය ජහයති න වායං නිස්සාය ජහයති න ආකාසානංචායතනං නිස්සාය ජහයති නේ න විඤ්ඤාණංචායතනං නිස්සාය ජහයති න අකිඤ්චඤ්ඤායතනං නිස්සාය ජහයති න නේව සංඥා නාසඤ්ඤායතනං නිස්සාය ජහයති න ඉදලෝකං නිස්සාය ජහයති න පරලෝකං නිස්සාය ජහයති. ඉතින් මේ විදිහට කියාගෙන යනවා. දැන් කියන්නේ මේ යෝගාවචර දැන් දැහැනක් වඩනෝ. හැබැයි ඒ දැහැන වඩන්නේ පඨවි ධාතුව මුල් කරගෙන නෙමෙයි. ඒ දැහැන වඩන්නේ ආපෝ ධාතුව මුල් කරගෙන නෙමෙයි. තේජෝ ධාතුව මුල් කරගෙන නෙමෙයි. ඊළඟට වායෝ ධාතුව මුල් කරගෙන නෙමෙයි. ඒ කියන්නේ කිසිම රූපයක් හෝ රූප සංඥාවක් මුල් කරගෙන නෙමෙයි දැන් මේ දැහැන වඩන්නේ. දැන් අපි වෙනත් විදිහට කියනවා නම් දැන් අපි හිතමු කෙනෙක් සමත භාවනාවක් වඩනකොට එයා කසිනයක් එහෙම අරමුණු කළා නම් ඒ සමත ධ්‍යානය වඩන්නේ. අපි දුමු යා පටවි කසිනය නම් වඩන්නේ. එතකොට සමහරලාට කෙනෙක් කසින මණ්ඩලයක් පාවිච්චි කරලා ඒ අරමුණ ගන්නව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කයේ තියෙන පටවි බහුල කොටසක් භාවිතා කරලා ඒ පටවි සංඥාව ගන්නව වෙන්න පුළුවන්. කෙසේ නමුත් මේ පටවි ධාතුවෙන් ගත්ත යම් නියදියක් එතන තියෙනවා. පටවි ධාතුවෙන් ගත්ත යම් සංඥාවක් එතන තියෙනවා. එතකොට ඒක ඇසුර කරමින් තමයි යා ඒ ධ්‍යානය වඩන්නේ. එතකොට මේ අවස්ථාවේදී දැන් මේ කතා කරන විශේෂ අවස්ථාවේදී ඒ අන්දමින් පටවි ධාතුව ඇසුරු කිරීමක් ඍජුව හෝ වක්‍රව මේ යෝගාවචරය කරන්නේ නැහැ. ඒ වගේමයි ආපෝ ධාතුව, ඒ වගේමයි තේජෝ ධාතුව, ඒ වගේමයි වායෝ ධාතුව. එතකොට මේ සතර මහා ධාතුන් ඇසුරෙන් නෙමෙයි දැන් එයා දැහැනක් වඩන්නේ. ඊට පස්සේ දැන් අරූප ධ්‍යාන ගැන ඊළඟට කියනවා. කෙන ආකාසනංචායතනේ විඤ්ඤාණංචායතනේ අකිඤ්චඤ්ඤායතනේ නේව සංඥා නාසඤ්ඤායතනේ කියන ඒ අරූප ධ්‍යානයක්වත් ඇසුරේ නෙමෙයි යා ධ්‍යාන වඩන්නේ. ඊට පස්සේ දේශනා කරනවා නැ ඉදලෝකං නිස්සාය ජහයති. දැන් මේ වර්තමානය, මේ වර්තමාන තමන් ඉන්න ලෝකයේ තියෙන කිසිම දෙයක් අරමුණු කරගෙන නෙමෙයි ආ දැහන් වඩන්නේ. නැ පරලෝකං නිස්සාය ජහයති, මේ ඉදිරි අනාගතයක් ගැන, ඊළඟ භවයන් ගැන මුල් කරගෙන එහෙමත් නෙමෙයි දැහන වඩන්නේ. තවත් ටිකක් මේක විස්තර කරනවා බුදුරජාන් වහන්සේ. යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තම්පි නිස්සායන ජහයති. දැන් අපි කලින් කතා කරපු ඇහෙන් දැකීම, ඊළඟ කනින් ඇසීම්, නාසයෙන් දිවෙන් කයින් ලැබෙන දැනීම්, ඊළඟ මනසට එන යම් හෝ අරමුණක්, ඒ කිසිම දෙයක් මුල් කරගෙන, ඒ කිසිම දෙයක් භාවිතා කරගෙන නෙමෙයි මේ දැහන වඩන්නේ. ජහයති ජපන. හැබැයි ආ දැහනකුත් වඩනවා. දැන් එතකොට මෙන්න මෙතෙන්දී එක අතකින් අපිට තේරුම් ගන්න පුළුවන් අර කිසිම අරමුණක් ඇසුරු නොකරන ඒ දැහනක් තමයි දැන් මේ වඩන්නේ. එයා දැහනකුත් වඩනවා, හැබැයි කිසිම අරමුණක් ඒ හිත මේ වෙනකොට ඇසුරු කරන්නේ නැහැ. වෙනත් වචන වලින් කියනවා නම් ඒ නාම රූපයක පිහිටි නැති විඥාන මට්ටමක් තමයි දැන් ඒ තැනත්තා දිනු කරන්නේ. ඒකේ මුදුන්පත් වෙච්ච අවස්ථාව තමයි රහතන් වහන්සේගේ හිත කියලා අපිට තේරුම් ගන්න තියෙන්නේ. මොකද උන්වහන්සේගේ හිත එතකොට මේ කිසිම තැනක පිහිටලා නැහැ. සතර මහා ධාතුවක පිහිටලා නැහැ. අරූප ධාන මට්ටමකත් පිහිටලා නැහැ. මේ ලෝකේ පරලෝකේ තියෙන අරමුණක් මුල් කරගෙන පිහිටලත් නැහැ. ඊට පස්සේ ඇහෙන් දැකපු දේවල්, දකින දේවල්, කනෙන් ඇහිච්ච දේවල්, අහන දේවල්, නාසයට, දිවට, කයට දැනෙන දේවල්, හිතට එන අරමුණු මේ එකක්වත් මුල් කරගෙන නෙමෙයි උන්වහන්සේ තමන්ගේ ධ්‍යාන වැඩිම සිද්ධ කරන්නේ. ඉතින් එහෙනම් මේ අර සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ නැවත නැවත මතක් කරලා දෙන අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. ඉතින් මේක තමයි මේ විවිධ අන්දමින් එකාතකින් බොහොම ගැඹුරු අන්දමින් බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ. ලොවේ කිසිවක් උපාදාන නොකර, ලොවේ කිසිවක් ඇසුරු නොකර ඉන්නා වූ තත්ත්වය තමයි මේ තව තව වැඩි වැඩියෙන් ප්‍රගුණ කරන්නේ. ඉතින් ඒකේ මුදුන්පත් වෙච්ච මට්ටම තමයි ඒ රහතන් වහන්සේගේ හිතේ තියෙන්නේ. දැන් එතකොට මේ දැහෙන වැඩිම දකින ඒ දෙවිවරු බඹුන් මේ ස්වාමීන් වහන්සේ දිහා බලලා, මේ යෝගාවචරය දිහා බලලා ඈතින්දම්ම නමස්කාර කරනවලු. එවං ජහයන්ච පන භද්‍රං පුරිසා ජානියං සහින්දෝ දේවා සබ්‍රහ්මකා සපජාපතිකා ආරකාව නමස්සන්ති. මේ ප්‍රජාපතිය සහිත, ඒ ඉන්ද්‍ර සහිත මේ බොහොම බලගත්ු ඒ දෙවිවරු, මහේශාක්‍ය දෙවිවරු, ඒ බ්‍රහ්මයෝ මේ යෝගාවචරයට ඈතින්දම්ම නමස්කාර කරනවලු. නමෝතේ පුරිසාජඤ්ඤ, නමෝතේ පුරිසුත්තම, යසතේ නාබිජානාමි යම්පි නිස්සාය ජහයති. ඔබ මේ ආජානීය පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්සේට නමස්කාර කරමි. ඊළඟට උත්තම වූ මේ පුරුෂයන් වහන්සේට නමස්කාර කරමි. අපි දන්නේ නැහැ ඔබ වහන්සේ කුමක් ඇසුරු කරගෙනද මේ ධ්‍යානෙ වඩන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි ඒ අය කියලා නමස්කාර කරන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් කෙනෙකුට වෙනත් අපිටම හින්දු ආభాෂයක් ලැබලා ඒ බඳු ධ්‍යානක් වඩලා ප්‍රථම ධ්‍යාන උපදවාගෙන ဒုတိය ධ්‍යාන යাদি විවිධ ධ්‍යානයන් උපදවාගෙන බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන්. ඒක බුදුරජාන් වහන්සේ පැමිණෙන කලනුත් සිද්ධ වෙච්ච දෙයක්. නමුත් ඒ අවස්ථාවේදී ඒ උන්වහන්සේලාත් ඒ දැහන් ගත වෙච්ච බ්‍රහ්මයුනුත් යම් අරමුණක් ඇසුරු කරනවා. ඒ අයගේ හිත දෙහා බැලුවොත් යම් අරමුණක් ඇසුරු කරනවා. ඉතින් ඒ මට්ටමත් නෙමෙයි එහෙනම් දැන් මේ කතා කරන්නේ. ඒ බඳු කිසිවක් ඇසුරු නොකරන මට්ටමක් තමයි දැන් මේ කතා කරන්නේ. ඉතින් එතකොට මේ తত্ত্বය අතිශයින් මුදුන්පත් වෙච්ච අවස්ථාව තමයි එහෙමනම් ඒ රහතන් වහන්සේගේ තියෙන්නේ. ඒ తত্ত্বය තමයි අර දීඝනිකායේන කේවඩ්ඩ සූත්‍රෙත් ගැඹුරින් විස්තර වෙන්නේ. ඉතින් එතන එන ගාථාව ඉතාම වටිනවා. ඒකත් රහතන් වහන්සේගේ තියෙන ඒ චිත්ත මට්ටම ගැන ඉතාම ප්‍රබල අන්දමින් විග්‍රහ කරලා තියෙනවා. ඉතින් දෙනවා මේ අන්ද මේ විදිහට විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත ආපෝච පටවි තේජෝ වායෝ නගාදති. එත්ත දීඝංච රස්සංච අනුන් තූලං සුභා සුභං එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. විඤ්ඤාණස්ස නිරෝධේන එත්තේ තං උපරුජ්ජති. කියලා මෙන්න මේ විදිහට ගාථාවක් ඒ කේවඩ සූත්‍රයේ දීඝනිකායේ කේවඩ සූත්‍රයේ අන්තර්ගත වෙනවා. ඉතින් අපි මේක ටිකක් තේරුම් ගත්තොත් තවත් අපිට මේ රහතන් වහන්සේගේ හිතේ තත්ත්වය ගැන යම් අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඉතින්ද කියනවා විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ පවං. දැන් මේ උන්වහන්සේගේ විඤ්ඤාණ තත්ත්වය කිසිවක් නිදර්ශනය කරන්නේ නැති විඤ්ඤාණ තත්ත්වයක්. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ හිතේ අතීතය හා සම්බන්ධ දේවල් නිතර නිදර්ශනය වෙනවා. හිතන්න දැන් අපි ඊයේ වෙච්ච සිදුවීමක් අපේ හිතට නැගෙනවා. මතක් වෙලා එනවා. ඒකට අපේ හිත යනවා. අපි ඒව ගැන කල්පනා කරනවා. නැවතත් හිතේ සිතුවිලි ඒ අරමුණ මුල් කරගෙන ජනනය වෙනවා. නැවතත් හිත ඔන්න අපි ඒවට පාවලා දෙනවා. සාමාන්‍ය සිද්ධ වෙන්නේ ඕකයි. නමුත් රහතන් වහන්සේගේ හිතේ බඳු කිසිවක් නිදර්ශනය වීමක් සිද්ධ වෙන්නේ නැහැලු. අනිදස්සනං විඥානං අනිදස්සනං. දැන් හිතමු අපි අර කලින් කතා කරපු ඒ නිදර්ශනය, ඒ පූජනීය කටුකුරුඳ සානාස ඉදිරිපත් කරපු ඒ සිනමා දර්ශනය පිළිබඳ නිදර්ශනයේදී උපමාවේදී අපි මතක් කරගත්තා. දැන් අර සුදු පාට තිරයක් මතට ප්‍රතිබිම්බයක් වර්ණවත් ප්‍රතිබිම්බයක් ජනිත මේ පතිත වුණාම ඒක තියෙන එක්තරා අන්දමක සිත් ඇඳ ගන්න ගතියක්. අපි මේ ඉන්නේ චිත්‍රපට ශාලාවක හාත්පස කළුවර වෙලා තිබුණේ. දැන් ඔන්න එක පාටම යම්සි ජවනිකාවක් ප්‍රතිබිම්බයක් අර තිරයක් මත පතිත වුණා. ඉතින් මේ ප්‍රතිබිම්බෙන් නිරූපණය වෙනවා හරිම ලස්සන අපිටම යුවලක්. ඒ අය බොහොම ආදරයෙන් බැඳිලා ඉන්නවා. ඉතින් ඒක බලන් ඉන්න අපි ඉන්න තැන අමතක කරගෙන දැන් මේ ආදර ලෝකේ උපදිනවා. ඉතින් මේ தත්ත්වය තමයි එතන තිබුණේ. ඊට පස්සේ අපිටම අපි මේ ආදර ලෝකේ ඉන්නකොට එක පාටම ජනෙල් විවෘත වුණා, එක පාටම දොරවල් විවෘත වුණා. එතකොට අන්න බොහොම ප්‍රබල සූර්යාලෝකය මේ වේදිකාව ඇතුළට ඇතුල් වෙලා මේ තිරේ මත ආලෝකයක් පහළ කළා. දැන් එතකොට අර ඒ වෙනකොට තිබිච්ච ප්‍රතිබිම්බේ ඒ ජවනිකාව සම්පූර්ණයෙන්ම දුර්වර්ණ වෙලා සම්පූර්ණයෙන්ම බොඳ වෙලා සම්පූර්ණයෙන්ම මැකිලා යනවා. දැන් අපිට තිරේ සුදු වර්ණය, තිරේ පිරිසුදු බව හොඳට පේනවා. අපි හිටපු ආදර ලෝකෙන් අපි එළියට එනවා. දැන් ඉන්නේ අපි සැබෑ ලෝකේ. දැන් ඉන්නේ පුටුවක් උඩ. දැන් ඉන්නේ සිනමා ශාලාවක. මෙතෙක් දැකපු ඒ සිනමාව, මෙතෙක් දැකපු ඒ හිතින් මවාගත් ආදර ලෝකය සම්පූර්ණ මිත්‍යාවක් බව දැන් අපිට අවබෝධ වෙනවා. දැන් අපි ඒ මිත්‍යා ලෝකය මූලික කරගෙන හිත ඇතුලේ යම්කිසි ගොඩනගාගත් සංස්කාර තියෙනවා නම් ඇලීම් බැඳීම් ප්‍රපංච කතන්දර ගෙතිලි හැඟීම් ආවේග මේ කුමක් හෝ හිතේ තිබුණා නම් ඒවා සියල්ල එතනම සමනය වෙනවා. දැන් පින්වත් මේ தත්ත්වය තමයි එහෙමනම් අපි තුල පූර්ණ ප්‍රඥා ලෝකයක් පහළුණාම සිද්ධ වෙන්නේ. අර අපේ හිතේ තිබිච්ච ඒ අපි බැඳිලා තිබුණා නාම රූප ප්‍රතිබිම්බය සම්පූර්ණයෙන්ම වියකිලා යනවා. ඒක දුර්වර්ණ වෙනවා, ඒක පොඳ වෙනවා, ඒක හිතින් මැකිලා යනවා. ඒකට අපි ඒ කාලලගෙන යම්සි කතාවක් ගොත ගොතා හිටියානම්, ඒ කාලලගෙන යම් සංස්කරණයක් කර කර හිටියානම්, ඒ කාලලගෙන අපි සිතුවිලි ජනනය කර කර හිටියානම් අන්න ඒවත් එතනම ඇන හිටිනවා. මොකද දැන් අර රූපේ සම්පූර්ණයෙන් මැකිලා ගියා. විඥාණය නිදහස් වුණා. නැත්තම් නාම රූපය මැකිලා ගියා. දැන් ඒතර නාම රූපේ මුල් කරගත්ත ඒ කතන්දර ගෙතිලි ඒ සංස්කරණ ඒ කිසිවක් දැන් සිද්ධ වෙන්නේ නැහැ. මොකද නාම රූපේම දැන් ඉවත් වෙලා ඒකම බොඳ වෙලා ගිහිල්ලා ඒ වෙනුවට ප්‍රඥා ලෝකයක් දැන් හිතේ පහළ වෙලා එන සංස්කරණ සමතයකටපත් වෙලා නාම රූපය සම්පූර්ණයෙන්ම ෂය වෙලා නැත්තම් නිරුද්ධ වෙලා දැන් ඒ මට්ටමේදී හිතේ කිසිවක් නිරූපණය වෙන්නේ නැහැ. නැත්තම් විඥානයේ කිසිවක් නිරූපණය වෙන්නේ නැහැ. ඒක අනිදස්සන මට්ටමකටපත් වෙලා. විඥානං අනිදස්සනං අනන්තං. දැන් එතකොට එතන තියෙන්නේ ඒ අරමුණු කිසිවක් දැන් නැති නිසාම ඒකේ ආයි කොටු වීමක් නැහැ. අරමුණක් තිබුණා නම් තමයි ඒකට අපේ අවධානය යොමු වෙලා අනිත් ඒවායෙන් ඒක තෝරගෙන ඒකට අපේ ඇලීම් බැඳීම් දාගෙන ඒක ඇස්සේ අපි හිර වෙන්නේ, කොටු වෙන්නේ, ඒකට බැහැගන්නේ. නමුත් දැන් හිත ඇතුලේ කිසිවක් අරමුණක් වශයෙන් ගන්න දෙයක් නැති නිසා, හිත නිදහස් වීම නිසා ඒක දැන් අනන්තයි. සබ්බතෝ පබං, දැන් මේ ප්‍රඥා ආලෝකයෙන් හාත්පස ප්‍රභාවත් වෙලා. එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති. දැන් ඒ හිතේ අර පඨවි ආපෝ තේජෝ වායෝ මේ කිසිවක් පිහිටන්නේ නැහැ. එහෙමත් නැත්නම් වෙන වචන වලින් කියනවා නම් අපි මේ ලෝකයේ මේ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච මේ භෞතික ලෝකයේ තියෙන ගස්කල් වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් වෙන්න පුළුවන්, යාන වාහන වෙන්න පුළුවන්, අඹ දරුවන් වෙන්න පුළුවන්, මිල මුදල් වෙන්න පුළුවන්, වස්තුන් වෙන්න පුළුවන්, කුමක් හෝ මේ භෞතික ලෝකයේ තියෙන කිසිවක් දැන් මේ හිත ඇතුලේ නිරූපණය වෙන්නේ නැහැ. නැත්තම් ඒවට පිහිටන්න දැන් අවස්ථාවක් නැහැ. මේ හිත පාදක කරගෙන පිහිටා සිටින්න තැනක් දැන් ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැ. එත්ත දීගංච රස්සංච අනුන්තුලං සුභාසුභං, එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. දැන් මේ සතර මහා ධාතුන් මූලික කරගෙන අපි හදාගත්ත ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් ඒ සියලු දේවල් අපේ හිත ඇතුලේ තියෙනවා නම් තමයි අපි ඒවට සාමාන්‍ය සංකල්පමය පදනමක් දීගෙන වටිනාකමක් දීගෙන ව්‍යවහාර කරන්නේ. ආ මේක දිගයි, මේක කොටයි, මේක හොඳයි, මේක නරකයි, මේක සුදුයි, මේක කළුයි, මේක කුඩායි, මේක විශාලයි, මේක සුබයි, මේක අසුබයි කියලා අපි මේ ඔක්කොම සංකල්පමය වශයෙන් හොඳ හෝ නරක අඩු වැඩි වටිනාකම් දෙන්නේ ඒ ඔක්කොම නිරූපණය වෙන මට්ටමේදී. දැන් එතකොට අර කිසිවක් නිරූපණය වෙන්නේ නැත්තම් ඒවට ඒවා අනුසාරයෙන් අපි ඒ දීපු කිසිම ව්‍යවහාරයේ මුල් කරගත්ත ඒ සංකල්ප දැන් එහෙමනම් මේ හිත ඇතුලේ තියෙන්න බෑ. ඒවා සියල්ල දැන් නිරුද්ධ වෙලා ගිහිල්ලා. එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. දැන් එතකොට මේ නාම රූපය බිඳුවක්වත් ඉතිරි නොවි දැන් මේ හිතෙන් නිරුද්ධ වෙලා ගිහිල්ලා. විඥානස්ස නිරෝධේන එත්තේ තං උපරුජ්ජති. දැන් ඔය කියපු සියල්ලම දැන් එහෙනම් හිතින් නිරුද්ධ වෙලා ගිහිල්ලා ඒ විඥානේ නිරුද්ධ වියාමත් සමගම. දැන් මෙතන මේ කියන විඥානය කියලා කියන්නේ අපි අර මුලින් කතා කරපු කොහේ හරි බැහැගන්න විඥානේ. ඒ කියන්නේ රූපයක බැහැගත්තු විඥානේ, රූපයක බැහැගෙන එතන අතු ඉති විහෙලි මේ විහිදලා වැඩිච්ච ඒ පැතිරිච්ච නාම රූපයක පැටලිච්ච චක්කු විඥානේ. නැත්තම් සද්දේ මුල් කරගත්ත නාම රූපයක පැටලිච්ච සෝත විඥානේ. ගඳ සුවඳ මුල් කරගත්ත නාම රූපයක පැටලිච්ච ගහන විඥානේ. ඊළඟට රස මුල් කරගත්ත නාම රූපයක පැටලිච්ච ජීවහා විඥානේ. ස්පර්ශේ මුල් කරගත්ත නාම රූපයක පැටලිච්ච කාය විඥානේ. හිතට ආපු යම්කිසි අරමුණක් ධම්මාරම්මණයක් මුල් කරගෙන ඒ මත පිහිටි ඒවා මත පැලපදියම් වෙච්ච මනෝවිඤ්ඤාණය. ඉතින් මේවට තමයි මේ අபிසංකත විඤ්ඤාණ කියලා කියන්නේ. සකස් කරන ලද විඤ්ඤාණ. විශේෂයෙන්ම බැහැ ගන්නා ලද, සංස්කරණය කරන ලද, සංස්කරණය නිසාම බැහැ ගන්නා ලද විඤ්ඤාණය, එහෙම නැත්නම් නාම රූපයක පැටලිච්ච විඤ්ඤාණය. ඒකට ඒ විඤ්ඤාණ தත්ත්වය දැන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා ගිහිල්ලා. දැන් එතකොට පවතින විඤ්ඤාණ தත්ත්වෙට තමයි අර වචනයක් යෙදෙන්නේ අනිදස්සන විඥානය කියලා. ඒ විඥාන තත්ත්වයේදී කිසිවක් නිරූපණය වෙන්නේ නැහැ. ඒ වගේමයි ඒක කොහෙවත් පිහිටාන්නෙත් නැහැ. ඉතින් ඒකට තමයි අර තවත් අපි කලිනුත් මතක් කරේ බුදුරජාන් වහන්සේ දෙන උපමාවක් අත්තිරාග සූත්‍රයේදී. ඒ විඥානේ කොහෙවත් පිහිටලා නැහැ. දැන් ඒ භික්ෂුන් වහන්සේලාගෙන් අහන ප්‍රශ්නේ තමයි ඒ ටිකක් උස කුළුගයක් තියෙනවලු, ඒ කුළුගේ බිත්ති හතරක් තියෙනවා. බිත්ති හතර මුහුණ දාලා තියෙන දිශා හතරට, ඒ කියන්නේ නැගෙනහිර, බටහිර, උතුර, දකුණ කියන දිශා හතරට තමයි මේ බිත්ති හතර බැඳලා තියෙන්නේ. ඒ වගේම නැගෙනහිර බිත්තියේ කවුළුවක් තියෙනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මේ නැගෙනහිර කවුළුවෙන් දැන් උදෑසනදී ඉරේලිය පායනකොට ඉරේලිය ඇතුළට එනවා. දැන් කොහේද මේක පිහිටන්නේ? එතකොට භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා බටහිර බිත්තිය තමයි මේක පිහිටන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියන දැන් මේ බටහිර බිත්තිය එතන නැත්තම් එවනම් පොළවේ පිහිටනවා කියලා කියනවා. පොළවත් නැත්තම් ජල පෘෂ්ඨයේ පිහිටනවා කියලා කියනවා. ජල පෘෂ්ඨයත් නැත්තම් කොහෙවත් පිහිටන්නේ නැහැ කියලා කියනවා. ඉතින් අන්නේ වගේ අපේ හිතේ මේ නාම රූපය දැන් නැත්තම් නාම රූපය ඉතින් ඉවත් වෙලා නම් නිෂේධණය වෙලා නම් එහෙම නැත්තම් නිරුද්ධ වෙලා නම් එහෙමනම් ඒ විඥානේ කොහෙවත් පිහිටන්නේ නැහැ. එහෙමනම් අපපතිත්‍ත විඥානයක් අනිදස්සන විඥානයක් වශයෙන් මේ தත්ත්වය හඳුන්ලා දීලා තියෙනවා. ඉතින් මේ தත්ත්වය තමයි රහතන් වහන්සේ අත්දකින්නේ කියලා මේ දහමානුව අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් එතකොට පින්වත්නි දැන් ඒ බුදුරජාන් වහන්සේ දේශනා කරන එබඳු විඥාන தත්වයක් සහිත ඒ රහතන් වහන්සේ කොහොමද එතකොට ලෝක ජීවත් වෙන්නේ? ඉතින් කෙනෙකුට ඒ ප්‍රශ්නෙත් තියෙනවා. දැන් එතකොට මේ ස්වාමීන් වහන්සේ මේ රහතන් වහන්සේ කොහොමද ලෝකේ ඉන්න අනිත් මිනිස්සුත් එක්ක ජීවත් වෙන්නේ? ඉතින් මේ ප්‍රශ්නය ඇත්තටම නගලා තියෙනවා එක්තරා අන්දමක දෙවි කෙනෙක් සංගීතනිකායේ සගතක වර්ගයේ අරහන්ත සූත්‍රයේදී මේ ප්‍රශ්නේ සාකච්ඡා කරලා තිනවා. ඉතින් ඒකෙදී ඒ දෙවිය අහනවා මේ දැන් මේ රහතන් වහන්සේත් කියනවලු මම කිව්වා මට කිව්වා කියලා. ඉතින් අර සාමාන්‍ය මම මුල් කරගෙන කෙනෙක් මුල් කරගෙන උන්වහන්සේත් කතා කරනවලු. ඉතින් එතකොට කොහොමද මේ ඒ විදිහට කතා කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. තොර බුදුරජාණන් වහන්සේ හරි අපූර්වට උත්තරයක් දෙනවා. යෝ හෝති භික්ඛු අරහං කතාවි කීනාසවෝ අන්තිම දේහ ධාරි අහං වදාමි තිපි සෝ වදෙය්‍ය මමං වදන්ති තිපි සෝ වදෙය්‍ය ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාර මත්තේන සෝ වෝහරෙය්‍ය. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර ඒ රහතන් වහන්සේ දැන් මේ ඇවිල්ලා සම්පූර්ණයෙන්ම අරහත්ත්වයටපත් වෙච්ච සීනාශ්‍රව භාවයටපත් වෙච්ච කලේතු දේ කර හමාර වෙච්ච අවසාන දේහය දරන ඒ රහතන් වහන්සේ අහං වදාමි තිපි සෝ වදෙය්‍ය. දැන් මම දේශනා කළා මම කිව්වා කියලා උන්වහන්සේත් ව්‍යවහාර කරනවා. මමං වදන්ති තිපි සෝ වදෙය්‍ය මට කිව්වා කියලාත් උන්වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය භාෂාව උන්වහන්සේ පාවිච්චි කරනවා. අනිත් අය කතා කරන යම්සි භාෂාවක් මුල් කරගෙන සාමාන්‍ය විදිහට මම කියලා ඒ විදිහට කතා කරනවා. මම, මට, මගේ කියලා උන්වහන්සේ දේශනා කරනවා, කතා කරනවා, ව්‍යවහාර කරනවා. හැබැයි වෙනස තියෙන්නේ ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාර මත්තේන සෝ වෝහරෙය්‍ය. උන්වහන්සේ මේ ලෝක ව්‍යවහාරය හොඳින්ම දන්නවා. ඒ වගේම මේක ව්‍යවහාර මාත්‍රයක් බවත් දන්නවා. මේක මේ sannivedanaye pinisa pawichchi karana bhashawak. මේක ඇවිල්ලා මෙවලමක්. ඒ බව දැනගෙන වෝහාර මත්තේන සෝවෝ හරිය. මේ ව්‍යවහාර මාත්‍රයක් වශයෙන් ඕනෝන්හා ගනුදෙනු කරගන්න. ඕනෝන්හා කතාබහ කරගන්න sannivedanaye pinisa ඒක පාවිච්චි කරනවා. උනාසිරේ ගැන කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ තවදුරටත් මේ దేవතාවා ප්‍රශ්නයක් අහනවා. දැන් මේ මම කියලා මේ විදිහට මට කියලා මේ විදිහට කතා කරන්නේ මොකක් හරි තාමත් මේ මාන්නයක් තියනවාද? දැන් අපි දන්නවා අස්මි මානය මුල් කරගෙන තමයි ඔය මම කේන්ද්‍ර කරගත්ත සියලුම සිතුවිලි සමුදාය හටගන්නේ. දැන් එතකොට මේ දෙවියා නැවතත් අහන්නේ, దేవතාව නැවතත් අහන්නේ දැන් මේ මම මට කියන ව්‍යවහාරය පාවිච්චි කරන්නේ තාමත් මේ මානය උන්වහන්සේ තුළ තියෙන නිසාද? දැන් එතකොටත් බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා පහීන මානස්සන සම්ති ගන්තා විධූපිතා මාන ගන්තස්ස සබ්බි සෝ වීතිවත්තෝ මඤ්ඤනං සුමේදෝ අහං වදාමි තිපිසෝ වදෙය්‍ය මමං වදන්ති තිපිසෝ වදෙය්‍ය ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාර මත්තේන සෝ වෝහරෙය්‍ය. තව විස්තරාත්මක උන්වහන්සේ විස්තර දේශනා කරනවා පහීන මානස්සන සම්ති ගන්තා. දැන් මානය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා නම් හිත ඇතුලේ කෙලෙස් ගැට ගැහිම් නැහැ. දැන් අපි දන්නවා අපේ හිත ඇතුලේ කෙලෙස් ගැට ගැහෙන්න නම් අපි මෙතන මම ඉන්නවා කියලා හිතාගෙන අතන එයා ඉන්නවා කියලා හිතාගෙන අපි දෙන්නම අයිනෝ. දැන් පුජ්‍යලෙන් දෙන්නේ. මෙතන මම ඉන්නවා, එතන එයා ඉන්නවා. එයා මට වඩා හොඳයි. එයා නැත්තම් මං තරම් හොඳ නැහැ. එයා මට අවඩක් කළා. එයා මට බැන්නා. එයා මන් දිහා රවල බැලුවා. එයා මට මෙන්න මෙහෙම කරා. කියලා. ඉතින් ඔන්න අපි මේ දෙන්නේ හදාගෙන තමයි මේ සම්පූර්ණ මිනුම් ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මෙවෙන් තමයි ඔක්කොම ආයි කෙලස් ගැට ගැහෙන්නේ. ආයිත් හිත පැටලෙන්නේ. නාම රූප දැලේ පැටලෙන්නේ. ආයිත් ඉතින් අර අපි දඬු මුගුරු අතට ගන්න. ගිහිල්ලා ඉතින් ගිනි තියන්නේ. ඉතින් මේ ඔක්කොම වෙන්නේ මේ මම අනේකා කියලා අපි මේ ඇති කරගන්න මේ බෙදිල්ල නිසා. වෙනත් වචනකින් කියනවා නම් අර අස්මිමානේ නිසා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා පහීන මානස්සන සම්ති ගන්ථා. එතකොට යම්ස කෙනෙක්ගේ හිතේ එබඳු මැනීම් ක්‍රමයක්, මනුම් ක්‍රමයක්, මිනුම් ක්‍රමයක් නැත්තම් මානය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා නම් එහෙමනම් ඒ උන්වහන්සේගේ හිතේ කෙලෙස් ගැට ගැහෙන්න විදිහක් නැහැ. විදූපිතා මාන ගන්තස සබ්බේ. උන්වහන්සේ සියලුම මානය නිසා පහළ වෙන ග්‍රන්ථ කෙලෙස් ගැට ගැසීම් සියල්ලම දැන් නිවා දමලයි තියෙන්නේ. පිඹහරලයි තියෙන්නේ. විසිකරලයි තියෙන්නේ. සෝ වීතිවත්තෝ මඤ්ඤණං සුමේදෝ. ඒ ප්‍රඥාවන්ත සත්පුරුෂයා එම් නැත්තං ඒ ප්‍රඥා නැත්තම් පඬිතයා වීතිවත්තෝ මඤ්ඤණං සියලු මඤ්ඤණාවන් දුරු කළා වීතික්‍රමණය කළායි තියෙන්නේ. දැන් මම මුල් කරගෙන යම් සිතුවිල්ලක් පහළ වෙනවා නම් අන්න ඒකට කියනවා මඤ්ඤණාවක් කියලා. ඒ කියන්නේ මම කේන්ද්‍ර කරගෙන මෙතන කෙනෙක් පුජ්‍යලයක් ඉන්නවා කියලා හිතාගෙන අපේ හිත ඇතුලේ පහළන සියලුම සිතුවිලි වලට පොදු වචනයක් තමයි මඤ්ඤණා කියලා කියන්නේ. එතකොට අර ඒ මාන්නය දුරු කරා නම් ඒ ප්‍රඥාවන්තයාගේ හිතේ අන්න ඒ බඳු මඤ්ඤණා පහළ වෙන්නේ නැහැ. මඤ්ඤණාවන් දැන් සියල්ල සමණයටපත් වෙලා. දැන් උන්වහන්සේ ඒත් ඉතින් අර මම කියලා මට කියලා ව්‍යවහාර කරනවා. අහං වදාමි තිපිසෝ වදෙය්‍ය මමං වදන්ති තිපිසෝ වදෙය්‍ය. මම කිව්වා කියලා දේශනා කරනවා. මට කිව්වා කියලා දේශනා කරනවා. කොහොමද? ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාර මත්තේන සෝ වෝහරිය. මේ ලෝකේ තියෙන මේ ව්‍යවහාරය, භාෂාව, වචන මේවා හොඳින් තේරුම් අරගෙන ඒවැ තියෙන ආස්තික වටිනාකම තේරුම් අරගෙන අවස්ථානුකූලව ඒ ව්‍යවහාරයන් පාවිච්චි කරනවා, දක්ෂ ලෙස පාවිච්චි කරනවා. වෝහාර මත්තේන සෝවහරිය. ව්‍යවහාර මාත්‍රයෙන් ඒවා පාවිච්චි කරනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වසර 45ක් තිස්සේ අප්‍රමාණෝ ධර්මස්කන්ධයක් දේශනා කළා. උන්වහන්සේ ජාතක කතා දේශනා කරද්දී ඒ කාලේ හිටියේ මෙන්න මේ මම. මේ කාලේ හිටියේ මෙන්න මේ ආනන්ද හාමුදුරුව. මේ කාලේ හිටියේ මෙන්න මේ සාරිපුත්ත හාමුදුරුව. කියලා ඉතින් ඒ තමන් වහන්සේවත් අනිකුත් ඒ තමන්ගේ දැන් ඉන්න රහතන් වහන්සේලාවත් සමාලාවට අතීත කතා ප්‍රවෘත්තීන් ගැන හැර දක්වමින්, ජාතක කතාවන් ගැන හැර දක්වමින් දේශනා කළා. තෙතෙන්දී මම කියන වචනේ පාවිච්චි කළා තියෙන ඕන තරම්. එහෙම නැත්නම් යම් සිවිනේ ශික්ෂාපදයක් පනවද්දී ඒ ව්‍යවහාර පාවිච්චි කරනවා. නැත්නම් පිණ්ඩපාත ගිහිල්ලා ආවහම ඒ යම් සිදුවීමක් සිද්ධ වුණා නම් අද මහණෙනි මෙන්න මේ අන්දමින් මට අහවල් තැනැත්තා මුණ ගැහුණා, ඒ තැනැත්තා මට මෙන්න මේ විදිහට කිව්වා කියලා ඉතින් ඒ සාමාන්‍ය ව්‍යවහාරය උන්වහන්සේ යොදලා තියෙනවා. ඉතින් එතකොට උන්වහන්සේ ඒක ව්‍යවහාර කළා මිසක් ඒක දැඩිව ගැනීමක්, ඒක මගේ කර ගැනීමක්, ඉන්න මමෙක් ගැන හිතා ගැනීමක් උන්වහන්සේ කරලා නැහැ. එහෙමනම් ඒ මූලිකම වශයෙන් ඒතකොට ඒ හිත ඇතුලේ තිබිච්ච ඒ අස්විමානය දුර වෙලා උන්වහන්සේ බොහොම සුවසේ වාසය කළා තියෙනවා. ඒ අස්විමානයේ දුර වීම නිසාම හිත කිසිම ක්ලේශයක පැටලෙන්නේ නැතුව වාසය කළා තියෙනවා. ඒ වගේමයි හිත කොසේවත් නැත්නම් විඥානයේ කොහෙවත් පිහිටපු නැති තත්වයකින්, ඒ විඥානයේ කිසිවක් නිදර්ශනය නොවන තත්වයකින් වාසය කළා තියෙනවා. ඒ හිත ඇතුලේ කිසිම අර පටවියාපෝ තේජෝ නැත්තම් මේ භෞතික දේවල් මුල් කරගත්ත සංඥාවන්, ඒ ඡායාවන්, ඒ කිසිවක් පිහිටපු නැති තත්වයකින් වාසය කරලා තියෙනවා. ඉතින් එතකොට උන්වහන්සේ ඒව මුල් කරගත්ත හොඳයි නරකයි, දිගයි කොටයි, නැත්තම් ලොකුයි කුඩායි කියපු ඒ කිසිවකුත් නැතුව වාසය කරලා තියෙනවා. නමුත් ඉතින් මේවා අවශ්‍ය වෙලාවදී පරිහරණය කළා තියෙනවා. ලොකු කුඩා දිග කොට මේ වචන පාවිච්චි කරලා තියෙනවා. නමුත් ඒවට බැහැ ගැනීමක් හිත ඇතුලේ සිද්ධ වෙලා නැහැ. ඉතින් ඒකත් එක්කම බැලුවාම මේ දහමේ තියෙන සුන්දරත්වය, උන්වහන්සේලා ඒ ගත කරපු ජීවිතය පිළිබඳව එක්තරා අන්දමක හිතා ගැනීමක් තමයි ඉතින් අපිට කරන්න තියෙන්නේ. අපි රහත් වෙලා නැති නිසා. නමුත් මේ උන්වහන්සේලා පෙන්වපු මාර්ගය යන දිශාව පිළිබඳව අපිට යම්සේ ඒත්තු ගැන්වීමක්, දිශාව සකස් කර ගැනීමක්, අපි යන දිශාව වැරදි නම් ඒ දිශාව නැවත සකස් කර ගැනීමක්, නිවැරදි කර ගැනීමක් කරන්න මේ දේශනාවන් ඇත්තටම හුඟක් උපකාර කරනවා. එහෙනම් අපි ධර්මයක් ඉගෙන ගත්තත්, දෙයක් කටපාඩම් කළත්, රූපේ සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, වේදනාවන් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, සංඥාවන් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, සංස්කාර සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, විඥාන සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. අපි මහා දැනුම් සම්භාරයක් එකතු කර ගත්තත්, ඉතින් අපි නිවරදිව දහම තුල වැඩෙන්න වැඩෙන්න ඒ දේවල් අපේ හිතවලින් මැකිලා හිතේ පිරිසුදු භාවය තමයි ඉස්මතු වෙන්න තියෙන්නේ. හිත නිදහස් වීමක්, හිත සංඥාවල නොපැටලීමක්, නාම රූප හිතේ නිරූපණය නොවීමක්, හිත සුවසේ නිවිලා පැහැදිලිව නතර වෙලා සංසුන්ව උපාදාන නොකර සරලව පැවතීමක් තමයි එහෙනම් අපිට දිශාවක් වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් එතකොට ඒ මට්ටමේදී අපිටම එහෙම යම්ස කෙනෙක් පුරුදු කරගෙන ගියා. දැන් ඒ ස්වාමීන් වහන්සේ, භික්ෂුන් වහන්සේ දැන් ඔන්න අරහත්ත්වයට පත් වුණා. එතකොට දැන් ආයි විශේෂයෙන් කරන්න දෙයක් නැහැ. දැන් ආයි හිත උපාදාන කරන්නේ නැහැ. ඉතින් ඒක තමයි අර කජ්ජිනී සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපාදාන නොකරන මට්ටම. දැන් රහතන් වහන්සේගේ තියෙන්නේ. දැන් උන්වහන්සේ කිසිවක් රැස් කරන්නේ නැහැ. අස්කල් ඉවර වෙලා ඉන්නේ දැන්. ඒ වගේමයි කිසිවක් දැන් ඉවත් කරන්නෙත් නැහැ, කිසිවක් උපාදාන කරන්නෙත් නැහැ. සියල්ල ඉවත් කරාමාරයි, අවසානයි. ඒ වගේමයි දැන් කිසිවක් විසිරුවා හරින්නෙත් නැහැ, කිසිවක් එකතු කරන්නෙත් නැහැ. දැන් විසිරුවා හැර අවසානයි. නේව විදූපේදී න සන්දූපේති විදූපෙත්වා අටිතෝ. දැන් හිතේ දැන් කිසිවක් ගින්දරක් නිවන්න දෙයක් නැහැ. ගින්දරක් මුකුත් පත්තු වෙන්නෙත් නැහැ. ගිනි නිවාහමාරයි. සම්පූර්ණයෙන්ම නිවිලා. එහෙනම් පින්වත්නි, මේ බුදුරජාන් වහන්සේ නිවීම හරිම ලස්සනට සුන්දර අන්දමින් මේ සූත්‍රයේදී මතු කරලා තියෙනවා කොහොමද මේ ක්‍රමානුකූලව කෙනෙක්ගේ හිත නිවුනේ කියලා. ඒ නිසා ඒ උන්වහන්සේට කිසිම රැස්කිරීමක් නැහැ. ඒක තවදුරටත් ඉතින් මේ ධම්මපදයේ ගාථාවක එහෙම සඳහන් වෙනවා. යේසං සම්නිච්ඡයෝ නත්ති යේ පරිඤ්ඤාත භෝජනං ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යේස ගෝචරෝ ආකාසේව සකුන්තානං ගතිතේ සම්දුරන්නය. දැන් මේ රහතන් වහන්සේට කිසිම දෙයක රැස්කිරීමක් නැහැ. එහෙනම් මේ රැස් කරනවා කියලා කියන්නේ මේ මුදල් හදල් රැස් කරනවා කියන එක නෙමෙයි. මේ පංච උපාදානස්කන්ධයන් රැස්කිරීමක් නැහැ. යේ පරිඤ්ඤාත භෝජනං මේ භෝජනේ මාත්‍රඥතාවය දන්නවා. මේ කියන්නේ නිකම් මේ වළඳන දාණය ගැන විතරක් නෙමෙයි, ආහාර හතර ගැනම. ඒ කියන්නේ කබලින්කාර ආහාරය, පස්ස ආහාරය, මනෝ සංජේතන ආහාරය, විඥාන ආහාරය කියන මේ ආහාර හතරම උන්වහන්සේ දැන් දුරු කළා. නැත්තම් ඒවා ප්‍රයෝජනෙ පිණිස පාවිච්චි කරනවා මිසක් ඒවා ඒව බැහැ ගැනීමක් දැන් නැහැ. ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යේස ගෝචරෝ. දැන් උන්වහන්සේගේ ගොදුරු බිම වෙන්නේ එහෙම නැත්නම් උන්වහන්සේගේ හිත හැසිරෙන්නේ මෙන්න මේ ශුන්්‍යත අනිමිත්ත කියන විමෝක්ෂයන්ගේ තුලයි. කියන්නේ හිතේ කිසිවක් දැන් නිමිති ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. කෙනෙක් පුඤ්ජලයක් ඉන්නවා කියලා හිතා ගැනීමක්, මඤ්ඤණා කිරීමක් ඒවත් සිද්ධ වෙන්නේ නැහැ. අනේ බඳු නිදහස් බවක, නිමිති නොගන්නා ස්වභාවයක, හිතේ ඉඩකඩ සහිත බවක තමයි උන්වහන්සේ වාසය කරන්නේ. ඒක තමයි නිරතුරුව පරිහරණය කරන්නේ. ආකාශේව සකුන්තානම් ගතිතේසන් නුරන්නය. දුරන්නය. හරියට නිකන් අහසේ කුරුල්ල පියාසන කරාම ඒ ගිය පාර සලකුණු නොවෙනවා වගේ. දැන් උන්වහන්සේගේ එතකොට මේ චිත්ත ප්‍රවෘත්තිය පවතිපු තැනක් කියන්න බෑ. දැන් අපි මා කර දෙයක් කල්පනා කරනකොට ඒකේ බැහැ ගන්නවා, මතක තියා ගන්නවා. ඒ හිත හැසිරිච්ච හැටි කෙනෙකුට හොයා ගන්න පුළුවන්. මොකද හිත හැදිරෙච්ච තැන්වල ලකුණු තියෙනවා. හිතන්න දැන් අපි කල්පනා කරා. ඊච්ච සිද්ධිය කල්පනා කරා, අද වෙන සිද්ධිය කල්පනා කරනවා, හෙට වෙන සිද්ධිය කල්පනා කරනවා. මේ සිද්ධියෙන් සිද්ධියට, සිද්ධියෙන් සිද්ධියට දැන් හිත හරියට නිකන් මැස්මක් මහනවා වගේ තමයි යන්නේ. එතකොට ඒ ගිය පාර පේනවා. නමුත් රහතන් වහන්සේගේ හිත එහෙම කොහෙවත් ඇසුරු කරන්නේ නැති නිසා හරියට නිකන් අර අහසේ පියාසර කරවූ පක්ෂීන් ගිය පාරේ කිසිම සලකුණක් නැහැ වගේ තත්ත්වයක් තමයි උන්වහන්සේගේ තියෙන්නේ. ඒකම තමයි කජ්ජනී සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ අර මේ දෙවියෝ ඇවිල්ලා වන්දනා කරනවා කියලා, බ්‍රහ්මයෝ ඇවිල්ලා වන්දනා කරනවා කියලා. මේ උන්වහන්සේගේ හිත හැසිරෙන තැනක් අපිට හොයාගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසාම උන්වහන්සේට අපි වන්දනා කරනවා. නමෝතේ පුරිසාජඤ්ඤ, නමෝතේ පුරිසුත්තම, යස්සතේ නාබිජානාම යම්පි නිස්සාය ජහයති. පුරුෂ ආජානීයන් වහන්ස, පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස අපි ඔබන්සේට වන්දනා කරනවා. ඔබ වහන්සේගේ හිත හැසිරෙන ආකාරය, හැසිරෙන තැන අපිට හොයාගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම අතිශය ශ්‍රේෂ්ඨයි, අතිශය ගැඹිරයි. ඉතින් එබඳු ශ්‍රේෂ්ඨ දහමක්, ශ්‍රේෂ්ඨ ගැඹිර වූ දහමක් අපිට අහන්න ලැබීමත්, සුළු වශයෙන් හෝ පරිශීලනය කරන්න ලැබීමත්, ඒ දහමට ප්‍රායෝගිකව හැසිරෙන්න අවස්ථාවක් ලැබීමත් අපි කරපු පෙර පිනක් වශයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපිත් මේ කරුණු කාරණා තේරුම් අරගෙන, මේ දහමේ තියෙන වටිනාකමත් තේරුම් අරගෙන, අපි තුලත් මේ අද දේශනා කරපු කුසලතාවයන්, මේ හැකියාවන් දියුණු කරගන්න, පෝෂණය කරගන්න, අපේ මාර්ගය නිවැරදි කරගන්න අද දින ධර්ම දේශනාවත් මඟ පෙන්වීමක් වේවා, දිරිගැන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, එහෙමනම් මේ පින්වතුන්ට අද ධර්ම දේශනාව මුල් කරගෙන කුමක් හෝ ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම්, එහෙමත් නැත්නම් තමන්ගේ භාවනාව සම්බන්ධයෙන් යමක් කියන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා දැන් ආරාධනා කරනවා.
සම්පූර්ණ ගොඩක් සූත්‍ර එකතු කරගෙන අපිට ඒ ධර්ම කාරණා පැහැදිලි කරලා දීම පිළිබඳව ස්වාමීන් වහන්සේ මේ අනිදස්සන විඥානය, ඒ කියන්නේ මේ එතකොට අර දෙවියන් ප්‍රත්‍යයන් ඇවිල්ලා මේ සංඥාව අපිට තේරුම් ගන්න බැරි සංඥාවක තමයි මේ උත්තමයන් වහන්සේලා ඉන්නේ කියලා අරයන් වහන්සේලාට නමස්කාර කරනවා කියනවා. එතකොට අර සාමාන්‍යයෙන් ලෝකයේ තුල සංඥාවක් එන්නේ, දැන් අපේ සාමාන්‍යයෙන් හිතක් පවතිනවා නම් ඒ හිතේ මොනවා හරි සංඥාවක් ඉන්නේ, ඒක පවත්වගෙන යන්න වෙන්නේ. එතකොට ඒ අන්‍යයන්ට පේන්නේ නැති, ඒ කියන්නේ වාසිය විස්තර කළා මේ අපේ සාමාන්‍ය කෙනෙක්ගේ කොහේ හරි බැහැලා රූපය හෝ වේදනාවේ හෝ සංඥාවේ හෝ සංස්කාරයේ බැහැලා තියෙන විඥානයක් තමයි පවතින්නේ. එතකොට ඒ සංඥාව කෙනෙකුට දකින්න පුළුවන් දෙවි බ්‍රහ්ම කෙනෙකුට. එතකොට අර රහතන් වහන්සේ කෙනෙක්ගේ ඒ සිතේ තියෙන සංඥාවක් දකින්න බෑ කියන එක සමන්සයක කොහොමද සමන් වහන්සේ අපි තේරුම් ගන්නේ? දැන් අපි කියනවා මේ අනිත්‍ය සංඥාව, එහෙම නැත්නම් යෝනිසෝමනසිකාරය යෙන් අපි ඉන්නවා, චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයෙන් අපි ඉන්නවා, ඒක තමයි අපේ සංඥාව වගේ කියලා අපි අහලා තියෙනවා. හැබැයි ඒක ප්‍රායෝගිකව අපි කොහොමද ඒ සංඥාවේ හිත දිකටම පවත්වාගෙන ඉන්නේ කියන එක වගේ අදහසක් ප්‍රායෝගිකව කොහොමද අපි කරන්නේ කියලා සම්මාස පැහැදිලි කරලා දෙනවා නම් බොහොමද.
ඔව්, ඇත්තටම දැන් අපි ඔය සඤ්ඤා උපාදානස්කන්ධය ගැන දේශනා කරද්දී අපි ඉස්සරහට ගත්ත ගාථාවක් තමයි අර න සඤ්ඤ සඤ්ඤී න විසඤ්ඤ සඤ්ඤී නෝපි අසඤ්ඤී න විභූත සඤ්ඤී එවං සමේතස්ස විභූති රූපං සඤ්ඤා නිදානාහි පపంచ සංඛා කියලා. මම දැන් ෂෙයා කරන්නම් මේ එක. දැන් මේක එන්නේ කලහ විවාද සූත්‍රයේදී. එතකොට ඒ කලහ විවාද සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ රහත් හිතේ තියෙන සඤ්ඤා මට්ටම. මං හිතන්නේ මම මීට කලිනුත් මේක කතා කළා. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී න සංඥා සංඤී මේ සාමාන්‍ය සංඥා මට්ටමක් නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තියෙන අපිට ගෙවල් දොරවල් ගැන සංඥා, යාන වාහන ගැන සංඥා, අඩදබර පිළිබඳ සංඥා, හොඳ නරක පිළිබඳ සංඥා, රතු සුදු පිළිබඳ සංඥා, කොළ රතු පිළිබඳ සංඥා. ඉතින් මේවා තමයි සාමාන්‍ය සංඥා කියන්නේ. ඒවා තමයි ප්‍රකෘති සංඥා කියලා කියන්නේ. ඒතරේ බඳු සංඥාවක් උන්වහන්සේක හිතේ නෑලු. න විසඤ්ඤ සංඥා. ඉතින් ඒවා දැන් විකෘති වෙලාත් එහෙමත් නෙමෙයිලු. ඒ කියන්නේ දැන් කොළයි රතුයි පටලෝගෙන උතුර දකුණ මාරු වෙලා. එහෙම මේ සංඥා විකෘති වෙච්ච මට්ටමකුත් විසඤ්ඤ වෙච්ච මට්ටමකුත් නෙමෙයිලු දැන් තියෙන්නේ. නෝපි අසඤ්ඤි. දැන් මේ මොකක් හරි ප්‍රබල සමාධි මට්ටමක් කරාහා සංඥා ඇති වෙන්න නොදී අසඤ්ඤ තත්යකට ගිය එකකුත් නෙමෙයිලු මේ තියෙන්නේ. න විභූත සංඤ්ඤි. සංඥාව සම්පූර්ණයෙන් විනාශ කළා කිසිම සංඥාවක් නැති தத்துவයකුත් නෙමෙයිලු මේ තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේදී බුදුරජාණන් වහන්සේ උත්තර දීලා තියෙන්නේ අර මේ හතර පැත්තකින් නිෂේධනය කළා තමයි සංඥාවක් ඒත් තියෙනවා කියන එක කියන්නේ. ඒ කියන්නේ සංඥා මට්ටමක් තියෙනවා. හැබැයි මේ කියන හතරෙන් එකක්වත් නෙමෙයි. කියලා මේ හතරම ප්‍රතික්ෂේප කරනවා. සාමාන්‍ය වශයෙන් තියෙන අපේ හිත අරක් ගන්න එබඳු ප්‍රකෘති සංඥාත් නෙමෙයි. ඒවා විකෘති කරගෙන හදාගත්ත විසඤ්ඤෙච්ච සංඥාත් නෙමෙයි. ඊළඟට අර සමාධියකින් සංඥා මතුවෙන්නේ නොදී ප්‍රබල අන්දමකින් යටපත් කරලා තියාගත්තේ අසඤ්ඤ තත්වයකුත් නෙමෙයි. ඒ වගේමයි සංඥාවන් සම්පූර්ණයෙන් විනාශ කළා දාපු තත්වයකුත් නෙමෙයි. එහෙමනම් ඔන්න ඔය වගේ තත්වයකින් තමයි රහතන් වහන්සේගේ හිතේ සංඥා මට්ටම විස්තර කරන්නේ. ඉතින් එතකොට ඒබඳු තත්වයෙන් තමයි අර රූපය දැන් මේ හිතේ පිහිටන්නේ නැති තත්වයකටපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම අපිට මේවා තර්ක කරලා ගන්න අමාරුයි. අපි පොඩ පොඩ භාවනාවක් වඩන්න වඩන්න සතිපට්ඨානයක් දියුණු කරන්න හිතේ සංඥා පොදි බැඳ ගන්න ගතිය අඩු වෙන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් ඔක්කොම මතක තියා ගන්නවා කියලා. අපි ගෙවල් දොරවල් මතක තියා ගන්නවා, යාන වාහන මතක තියා ගන්නවා, අපේ අඹ දරුවන් මතක තියා ගන්නවා, යහළු යෙහෙළියන් මතක තියා ගන්නවා. අපේ අතීත මතක සටහන් ඔක්කොම මතක තියා ගන්නවා. අපි ඡායා රූපෙට නගා ගන්නවා. gedara ඒවා ඡායා රූප වශයෙන් ඉස්සරහින් තියා ගන්නවා. අපේ අපිටම දරුවන්ගේ ඡායා රූප, යාළු මිත්‍රයන්ගේ ඡායා රූප, අපේ විවාහ ඡායා රූප. ඉතින් මේ ඔක්කොම අපි ඉස්සරහින් තියා ගන්නවා. ඉතින් මේ ඔක්කොම සංඥා. ඉතින් එතකොට මේවා අපි බලබලා මේවාම ඔක්කොම ඇලි ඇලි ඉන්න ඉන්න අපේ හිත ඇතුලේ මේවා ඉතින් මේ නිතරම නිතරම මේවා නැවත නැවත ඉස්සරහට එනවා. නමුත් විපස්සනාවක් වඩන යෝගාවචරයා ඒ සංඥා ඇසුර ටික ටික ඈත් වීමක්, සංඥා දැන් හිතේ පැලපදියම් නොවීමක්, හිතේ සංඥා නොරැඳීමක් තමයි යා අත්දකින්නේ. ඉතින් ඒ తත්වය අත්දකින්න තමයි යාගේ හිතේ නිදහසක්, හිතේ සැහැල්ලුවක්, තිබිච්ච සංඥා මල්ල පැත්තකින් තැබීමක් සිද්ධ වෙන්නේ. ඒතර තමයි බර සැහැල්ලු වෙන්නේ. ඒ නිසා අපි ඉගෙන කියාගත දේවල් වෙන්න පුළුවන්, ඒවෙන් හදාගත දේවල් වෙන්න පුළුවන්. මේ කොයි දෙයක් ඒ ප්‍රයෝජනෙට සලකලා පාවිච්චි කරනවා මිසක් ඒ සංඥා එහෙමනම් හිතේ නැවත නැවත කැකෑරීමක්, මතුවීමක්, නැවත නැවත ඒවා පැටලීමක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ தත්ත්වය ඇත්තම යෝගාවචරය අත්දකින්න. දැන් මේක මේ මම කියන විදිහක් විතරක් නෙමෙයි. යෝගාවචරය අත්දකින්න එයා කියනවා. මෙන්න මෙහෙම භවනා කරගෙන ගියා. මේ විදිහට විපස්සනාවක් වැඩුවා. දැන් හිත හරි නිදහස්. හිතේ බර සැහැල්ලු වෙලා. හිතේ හොඳට ඉඩකඩ අඩු වෙලා. හරියට නිකන් අර අවුරුදු ගානකින් පිරිසු කරපු නැති ගෙදරක් පිරිස එකතු වෙලා ඥාතීන් ඇවිල්ලා සම්පූර්ණයෙන් පිරිසුදු කරනවා. බඩු මූට්ටු ටික එළියට දානවා, ගසලා මේ බකුළු දැල් ටික කඩනවා, ඇතුළ වතුර දාලා සබන් ටිකක් දාලා සුද්ධ කරනවා. ජනරේටර් ටික අරිනවා. දැන් අත්‍යවශ්‍ය දේවල් ටික විතරක් ඇතුළට ගන්නවා. දැන් ඉතින් මේ ගෙදර හොඳ ඉඩකඩ තියෙනවා. හුස්ම ගන්න දැන් පුළුවන්. ජනල් දොරවල් ඇරලා දාලා හොඳට දැන් ආලෝකය එනවා. දැන් අන්න පහසුවෙන් ඉන්න පුළුවන් ගතියක්, ඉඩකඩ සහිතව ඉන්න පුළුවන් ගතියක්, හොඳට විනිවිද පෙනෙන ගතියක් දැන් අන්න මේ ගෙදර ඇති වෙලා තියෙනවා. ඒ වගේ තමයි අපේ හිතෙත්, අපිත් මේ හිත ඇතුලේ පුංචි කාලේ දේවල් මතක තියාගෙන, තරුණ කාලේ දේවල් මතක තියාගෙන, රැකී රක්ෂා කරන ස්ථානවල දේවල් මතක තියාගෙන, රටේ තොටේ වෙන දේවල් මතක තියාගෙන, ලෝකේ වෙන දේවල් මතක තියාගෙන, ග්‍රහලෝක වෙන දේවල් මතක තියාගෙන, මේ විදිහට අපි පුදුම විදිහට අපේ හිත ඇතුළට කුණු කන්දල් ගොඩක් ඇද්දගෙන තමයි තියෙන්නේ, වැද්දගෙන තමයි තියෙන්නේ. ඉතින් මේවා අපි සුද්ධ වෙවි යන්න ඕනේ. දැන් චූල ශුන්‍යත සූත්‍රයේදී මේ කාරණාව බුදුරජාන් වහන්සේ විශේෂයෙන් මතු කරනවා. දැන් යෝගාවචරේක් ආරණ්‍යයකට ආවහම, ශුන්‍යාගාරයකට ආවහම එයා හිටිය නගරේ වෙච්ච දේවල් දැන් එයාට මතක නැහැ. ඒවා අමතක කරන්න ඕනේ. නගරයේ ඊයේ වෙච්ච දේවල්, වෙච්ච කලකෝලාහල. දැන් එයා තාමත් මතක් කර කර මතක් කරගෙන ඉන්නවනම් දැන් මේ ආරණ්‍යට ඇවිල්ලා එයාට මේ ආරණ්‍යයේ ලැබෙන මේ සංසිඳීම ලබන්න බෑ. ඉතින් එතකොට මේ නගරය හා සම්බන්ධ සියල්ල දැන් එයාගේ හිතින් අයින් වුණාම දැන් එයාට ඉතිරලා තියෙන්නේ මේ ආරණ්‍ය හා සම්බන්ධ යම්කිසි දරතයක්, පරිලාහයක්, ඒ යම් සංඥා කුඩා ප්‍රමාණයක් පමණයි. ඒ බහුල වූ නගරය ආශ්‍රිත, රට ආශ්‍රිත සංඥා දැන් එයාගේ හිතින් ඉවත් වෙලා. ඊට පස්සේ දැන් ඔන්න එයා කයට හිත දානවා. දැන් එතකොට ආරණ්‍ය සම්බන්ධ දේවලුත් දැන් එයාගේ හිතේ නැහැ. දැන් කය හා සම්බන්ධ සංඥා ටිකක් පමණයි තියෙන්නේ. ඊට පස්සේ කයත් අවධානයෙන් ඉන්නකොට දැන් ඔන්න එයාට පටවි ධාතුව විතරක් නම් දැනෙන්නේ. ඒකට නම් වැඩි අවධානයක් දෙන්නේ. ඒතර පටවි ධාතුව හා සම්බන්ධ සංඥාවක් විතරයි දැන් තියෙන්නේ. ඉතිරි ධාතු තුනත්, ඒ අනේකුත් කය හා සම්බන්ධ සියලු සංඥාවනුත් දැන් ඔන්න හිතින් නිදහස් වෙලා. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේදී ක්‍රමානුකූලව සංඥා හලහල යන ගතියක්, බැහැර කරමින් යන ගතියක්, අඩු කරමින් යන ගතියක් කොහොමත් පේන්න තියෙනවා. ඉතින් ඒ தත්ත්වය තමයි ඉස්සරහට රැක ගන්න තියෙන්නේ. එතකොට සංඥාවලින් තොර හිතක්, සාමාන්‍ය ප්‍රකෘති සංඥාවල පැටලෙන්නේ නැති හිතක්, ප්‍රකෘති සංඥා නිරූපණය නොවන හිතක් තමයි එහෙනම් බුදුරජාන් වහන්සේ පාරක් වශයෙන්, මාර්ගයක් වශයෙන් දේශනා කරලා තියෙන්නේ. හොඳයි. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු.
ඊළඟ පැනෙන බද්ධ ජීව මහතාට අසන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
ඔව්, තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ, දැන් මේ පොඩ්ඩක් يعني මේ දැනෙන ස්වභාවයත් එක්ක මේ වචනවල පොඩ්ඩක් ගැන පැහැදිලි කරගන්න. දැන් සංඥා කියන එකයි විඥානය කියන එකයි දැන් පසුගිය සමානේ දේශනාවේදී ඔබාන්සේ පැහැදිලි කළා විඥානය කියන එක මේ විඥානණය කියලා. ඒ කියන්නේ දැන් අපි කන බත් පිණක තියෙන රසවල්, එතකොට රස ගොඩක් එකට මුසු වෙලා තියෙන්නේ. එතකොට ඒක වෙන්කර හඳුනා ගැනීමක් හැටියට විඥානය, විඥානයේ ලක්ෂණය කියන එකක්. එතකොට දැන් සංඥා කියන මට්ටම, එතකොට ඒක සංඥාවක් හඳුනා ගන්න විඥානය උපකාර වෙනවාද? කියන්නේ අපි දැන් සංකාර මොකක් කරන්නේ නැතුව දැන් මට්ටමට එනකොට සංකාර කියලා කියන්නේ දැන් අපි අතින් දාන කොටස් ටික අයින් වුණයින් පස්සේ, එතකොට සංඥාව අපි හඳුනාගන්නේ විඥානය උපකාර කරගෙන නේද කියලා වගේ නිකන්. කියන්නේ විඥානය කියන එක දැන් අනිදස්සන විඥානය කියලා එතකොට රාතන් වහන්සේ පවත්වන එක, එතකොට අනිශ්චිත ස්වභාවයේ තියෙන එකක්. එතකොට මොකක් හඳුනා ගැනීමක් නැහැ. ඔය නිකන් ඒ කියන්නේ හැම සංඥාවක්ම එකට කලවම් වෙච්ච ස්වභාවයක් තමයි එතන තියෙන්නේ.
එහෙමම ඒක තමයි. ඒක තමයි. දැන් ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේ ගැන කෙරෙන එක අවස්ථාවක් තමයි අර සුබ මානවකයා මේ කරපු පරීක්ෂණය. ඉතින් එතුමා කියනවා මේ බුදුරජාණන් වහන්සේ දානේ වළඳනකොට හැම රසයක්ම උන්වහන්සේට දැනෙනවා කියලා. හැබැයි මේ රසය හා රසය මුල් කරගත්ත කිසිම රස තණ්හාවක් උන්වහන්සේට පහළ වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ කියන්නේ උන්වහන්සේට රස තේරෙනවා කියන එකනේ. ඉඳුරන් හොඳට ප්‍රකෘතිව තියෙනවා. එතකොට රස ඔක්කොමත් උන්වහන්සේට දැනෙනවා. ඉතින් ඒ නිසා අපි හිතුවොත් කිසිම සංඥාවක් නැහැ කියලා. ඉතින් ඒක වැරදි. ඒ කියන්නේ ඒ රස හා සම්බන්ධයෙන් මේක තිත්ත රසයි, මේක ඇඹුල් රසයි, මේක පැණි රසයි කියලා වෙන්වෙන් වශයෙන් උන්වහන්සේට දැනලා තියෙනවා. තේන රහතන් වහන්සේටත් රස දැනෙනවා. රූප පෙනෙනවා. ගඳ සුවඳ දැනෙනවා. ඉතින් ඒ වගේ ඉඳුරන්ගෙන් ගන්න තියෙන ප්‍රයෝජනය උන්වහන්සේට ලැබෙනවා ඇති. නමුත් අර අපි හිතුවොත් මේවා නිකන් දැන් ඔක්කොම පැටලිලා ය තියෙන්නේ, දැන් උතුරු දකුණු මාරුලා ය තියෙන්නේ කියලා ඒකත් වැරදි. එහෙම කියන්න බෑ. මොකද ඒවා ඒ හැටියෙම තියලා හිත නිශ්ශබ්දව තියාගන්න පුළුවන් ගතියක්, හිත පැටලෙන්නේ නැතුව තියාගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක ඇත්තටම අදත් අපි කතා කරා අර බාහ්‍ය සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දෙනපු අවවාදේ. දිත්තේ දිට්ටමත්තම් භවිස්සති. දැන් දැක්කා. හැබැයි පේනවා. හැබැයි ඉතින් මේ පේන එක අස්සට රිංග ගන්න යන්නේ නැහැ හිත. හිත තමන්ගේ පාඩු ඉන්නවා. ඇහෙනවා. හැබැයි ඇහුණ එක අස්සට හිත රිංග ගන්න යන්නේ. හිත ඉන්නවා තමන්ගේ පාඩුවේ. ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශයන් දැනෙනවා. ඒකක්වත් අස්සට හිත රිංග ගන්න යන්නේ. ඒව ඇසුරු කරන්න යන්නේ හිත තමන්ගේ පාඩුවේ ඉන්නවා. හිතරත් අරමුණක් ආවහමත් ඒ වගේමයි. ඒක පැටලෙන්න යන්නේ. ඉතින් ඒකට යන්න ඉඩ දෙනවා ඇති. ඉතින් එතකොට අපිට ඒ සංඥා පැටලිල්ලක් නෙමෙයි මෙතන කතා කරන්නේ. සංඥා එකට මිශ්‍ර වීමක්. ඇත්තටම ඒ කියන්නේ දැන් භාවනාවකදී විපස්සනාක් වඩාගෙන යනකොට මේවැයි මිශ්‍ර වීමක් යම් අවස්ථාවකදී වෙන්නත් පුළුවන්. ඒක තමයි ඔය ලොකු සාන්නාස එහෙම කියන්නේ ගොජයක් කියලා. නිකන් ෆ්ලක්ස් එකක් වෙන්න පුළුවන්. අපි දැන් බලබලා යනවා. අපි දැන් කලින් නම් ඔන්න රූප වෙනවා වෙන් වෙන් වශයෙන් දැක්කා, වේදනාව වෙන් වෙන් වශයෙන් දැක්කා, සිතුවිලි වෙන් වෙන් වශයෙන් දැක්කා. ඉතින් ඔය විදිහට කරගෙන යනකොට මේවැය අර පොදු ලක්ෂණ ටික මතුවෙන්න මතුවෙන්න මේවැය තියෙන අනිත්‍ය ලක්ෂණයක්, දුක්ඛ ලක්ෂණයක්, අනාත්ම ලක්ෂණයක් කියන එක ටික ටික ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න දැන් මේවැය වටිනාකමක් නැති වෙලා, මේවා නිකන් දුර්වර්ණ වෙලා, විවර්ණ වෙලා, ඔක්කොම ටිකක් නිකන් මිශ්‍ර වෙච්ච ගතියකට එන්න පුළුවන්. ඒකේ වැරදක් නැහැ. නමුත් ඒවිල්ලා නිකන් මූලික මේ ඒවිල්ලා කියන්නේ අර හිතේ නිදහස හටගන්න කලින් මට්ටමක්. දැන් මේ හරහා ගිහිල්ලා තමයි යන්න හිත. ඊට පස්සේ මේ කෙරෙහි විරාගයක් ඇති කරගෙන මේවා කිසි ආසාවක් ඇති කරගන්න නැතිව අන්න හිත එයාට ස්වාධීන වෙන්න පුළුවන් ගතියකට, නිදහසේ ඉන්න පුළුවන් ගතියකට, කිසිවක් උපාදාන නොකර ඉන්න පුළුවන් ගතියකටපත් වෙනවා කියලා කියන්න වෙන්නේ. ඉතින් එතකොට අන්න හිතේ තියෙන නිදහසක්, සංඥාවල නොපැටලීමක්, විනිවිද බවක්, විනිවිද යන ගතියක්, ඉඩකඩ සහිත ගතියක්, පැහැදිලි ගතියක් කියලා තමයි කියන්න වෙන්නේ.
සමනස්සයි සංඥා කියලා අපි ගත්තොත් අපි හිතමුකෝ දැන් මොන හරි එක රසක්, වෙන රසක් කියන එක හඳුනා ගන්න. එතකොට මේ සංඥාව මේ වෙන රසට අදාළ
යම් නිමිති ටිකක් ගන්න වෙනවා. ඔව්.
ඔව් නිමිති ටික තියෙන්නේ විඥාන්නේ ඇසුරේ නේද?
නෑ ඒක තමයි. අන්න එහෙම දැන් ඔතන විඥාණය කියන එක දැන් ඒකට බැහැගත් විඥානයක්
නෙමෙයි.
අන්න හරි. ඒක අන්න ඒක තමයි. ඒ ටික දැනගැනීමේ කෘත්‍ය ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒක ආස්සේ ගිහිල්ලා පැටලිලා ඒකේ අතු ඉති විහිදිලා ඒක මුල් එතන බැසගත්තු විඥාන තත්ත්වයක් නෙමෙයි කියලා තමයි කියන්න වෙන්නේ. ඔව්. ඒ කියන්නේ මේ විඥානේ, එතකොට විඥානේ ඒ කෘත්‍යයක් වශයෙන් කියන්නේ දැනගැනීම කෘත්‍යය සිද්ධ වෙනවා. හැබැයි ඒ තෝරගත් අරමුණ දැනගත් අරමුණ උපාදාන වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්න වෙනවා. ඔව්.
ඔව්. ඒක අහන්න. මොකද ආචිතන මානසික ස්වභාවයට යන්නේම ඒ අසුරෙන්නේ
සම්මතකවා. ඔව්.
ඒ ස්වභාවයෙන් ඉන්න. මොකද ඒ ආකාරයටම දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් වනවාසීව රහතන් වහන්සේ නමක් ඉන්නවනම් අපි හිතමුකෝ ඒ වනේ නැති රහතන් වහන්සේ කොහෙවත් දැකලා නැති පලතුරක් කවුරු හරි ගෙනල්ලා පූජා කළොත් එතකොට රහතන් වහන්සේට මේක පලතුරක් කියන එක ගැන දැනීමකුත් තියෙන්න ඕන. එතකොට එහෙම නැති වුණොත් එහෙම ඒක වළඳන්න වෙන්නේ නැහැනේ.
ඔව්.
එතකොට ඒකට විඥාණයෙන් යම් කිසි පිටිවහලක් කියන උපාදානය සම්බන්ධ වෙලා නෙමෙයි, සංකාර වෙලා නෙමෙයි. නමුත් ඒ විඥාණය නැත්නම් අර තිරය වගේ දකපු ආලෝක සංඥා ටික පරිත වෙලා ඒකෙන් දැනීමක් ගන්න බැරි
වෙනවනේ නේද? ඔව්. ඒ කියන්නේ ඒ විඥානයේ කෘත්‍ය සාමාන්‍ය කෘත්‍ය දැනගැනීම කෘත්‍ය කරනවා කියලා තමයි කියන්න වෙන්නේ. මේවා ඉතින් ඇත්තටම තව ඉතින් අපිට හොයලා බලන්න පුළුවන්. මේ නමුත් අර ඒකෙන් ඒ සිද්ධ වෙන්නේ නාම රූපයක පැටලීමක් එහෙම තත්ත්වයක් නැහැ කියලා තමයි ඊළඟට කියන්න වෙන්නේ. ඔව්.
එතකොට ඇති වෙන්න විදියක් නෑනේ. එතකොට ඒක කලින් දැකලත් නැත්නම් අහලත් නැත්නම් ඒකට අදාළ යම් සංඥාවක් තියෙනවා. එතකොට නමුත් කලින් විඥාන සුරෙන් මේක පළතුරක් හරි ඒක වළඳන්න සුදුසු දෙයක් කියන එක ගැන සංඥාවක් දැනීමක් ඇති වෙන්න. එතකොට
විඥානේ උපකාර වෙනවනේ. කොහොමද සංඥාව විතරක්ම නෙමෙයි නේද? ඔව්. එහෙනම් සාමාන්‍යයෙන් සංඥානාති කියලා කියන්නේ ප්‍රාථමිකම මට්ටම. ඒ ප්‍රාථමිකම මට්ටමේදී අපි සාමාන්‍යයෙන් සතියක් නැති ප්‍රඥාවක් නැති මට්ටමක් නම් ඒවැයට අපි අර කෑලි මූට්ටු කරගෙන බොහොම රළු මට්ටමකින් සංඥා ගැනීමක් සිද්ධ වෙන්නේ. විජානාති කියනකොට එන්නේ ඊට වඩා ටිකක් දැනුවත් වීමක්. ඊළඟට පජානාති කියනකොට සිද්ධ වෙන්නේ ප්‍රඥාවත් මුල් කරගෙන දැනුවත් වීමක්. ඒ කියන්නේ අත්‍තරම විඥාණය දැනගන්න ප්‍රඥාව උපයෝගී කරගන්න, නැත්නම් විඥාණය හාත්පසින් තේරුම් ගැනීම සඳහා ප්‍රඥාව පාවිච්චි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. විඥානං පරිඤ්ඤයං පඤ්ඤා භාවේ තම්බා. විඥාණය හාත්පසින්ම තේරුම් ගන්නය, ප්‍රඥාව තව ප්‍රගුණ කරන්නේ, භාවිතා කරන්නේ කියලා එහෙම දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපි ප්‍රඥාව වඩන්න වඩන්න මේ විඥානයේ කෘත්‍ය තේරෙන්න ගන්නවා. එහෙම තමයි හිතන්න වෙන්නේ.
පජානාති කියන ගුණය තමයි එතකොට අන්තිමටම කියන්නේ යෝනිසෝ මනසිකාර්ය පිහිටි
තත්ත්වය කියලා. ඔව්. ඒ කියන්නේ ප්‍රඥා
කියලා.
ඔව්. ඔව්. දැන් සාමාන්‍යයෙන් දැන් අවිද්‍යාව පසුබිමකනේ සංස්කරණ සිද්ධ වෙලා විඥානේ බැහැගන්නේ නේද? නාම රූප එක පැටලෙන්නේ. ඉතින් එතකොට මේ අවිද්‍යාව පසුබිම අඩුවෙන්න අපි තුල ප්‍රඥාව පහළ වෙන්න ඒ නාම රූපයක පැටලෙන්නේ නැති විඥාන තත්ත්වයක් තමයි එහෙනම් අද අපි ඔය කතා කළේ. අනිදස්සන විඥානය, කප්පතිත්ත්‍ය විඥානය කියලා කතා කරේ ඒක. හැබැයි ඒකත් අර විඥානයේ කෘත්‍ය වශයෙන් සිද්ධ වෙනවා. හැබැයි ඒක පැටලෙන්නේ නැහැ නේද?
පැටලෙන්නේ.
ඔව්.
දැන් සත්‍යය මුල් කරගෙන මේ මොහොතේ දැනුවත් බව විතරයි.
ඔව්.
තමයි ගන්න.
ඔව් ඔව් ඒ මොහොතේ කොටින් එයාට ඉතින් අතීත දේවල් මතක් දැ හිතන්න දැන් බුදුරජාන් වහන්සේ සාරිපුත් ස්වාමීන් වහන්සේව හඳුන ගන්නවා. ඉතින් එතකොට සාරිපුත් ස්වාමීන් වහන්සේ කියන්නේ අනිත් අයගෙන් වෙන් කරලා දැනගන්න උන්වහන්සේගේ හිතේ හැකියාව තියෙනවා නේද එතකොට?
නියනවා.
ඔව්.
උපාදාන
ඒ මොකක්ද ක්‍රියාකාරකම් වලට කිසිම හානියක් වෙලා නැහැ. ක්‍රියාකාරකම් ටික ලාන්ට සිද්ධ වෙනවා. නමුත් ඒ ක්‍රියාකාරකම් මුල් කරගෙන කෙනෙක් පුඤ්ජලයක් මමෙක් හැදීමක් ගේමාවක්වත් එහෙම නැත්නම් උපාදාන කිරීමක් ගේමාවක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඔව්. හොඳයි හොඳයි.
පැහැදිලි. හොඳයි හොඳයි. නිරෝධ
වාතනා කරනවා තෙරුවන්
සරණයි. ඊළඟ දහම් ගැටලුව සිවන්ත ඉදිරිපත් කරා.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්.
ගිය සතියේ උදෙසලපුණු විදිහට එක් පැත්තකට බර වෙනවාද කියන අවධානයෙන් කටයුතු කරා. සක්මන තුළ සමාධි මට්ටමකට යනවා වගේ දැනනකොට ඒ දැනීමට අවධානය දුන්න ගමන් එතනින් ගැලවුණා වගේ සහැල්ලුවක් දැනුණා.
ඔව්.
ඒ සහැල්ලුව තුළදී තිබුණට වඩා සක්මන වේගයෙන් සිදු වුණා. අරමුණුද වේගවත් ඇති නැති වීම සියල්ල නිකන් බොඳ වෙලා යනවා වගේ එක පැත්තකට අතක් බලන උන් නිදහස් බවක් එතන දැනුණා. පාරයන්කේදී මේ සොල්වන්ස එන එන අරමුණ දිහා බලන් ඉන්නකොට සිතුවිලිද රූපද සංඥාද මොනවද කියලා කයිඩ අපුර ගන්න ග්‍රහණය කරගන්න බැරි පොදුණු අරමුණු එක ළඟ ඇවි ක්‍රමයෙන් හුස්මරන්න සියුම් වී දැනේ. අර ටෝච් එලියක් ගන්නවා වගේ කියන්නේ අවදියක් වගේ දැනීමක්. අයිට කිව්වොත් කිසිම දෙයක් රින්ග ගත්ත නැති විහිදිච්ච වැල්මකින් බලන් ඉන්නා වගේ දැනීමක් දැනුණා. ඒ වගේ දෙයක් සෝනස පාරයන්කේ තුර කියන්න තියෙන්නේ.
හරි.
සාමාන්‍යයෙන් සෝනස ඉන්නකොට තදින් ගැටෙන සිදුවීමකදී ඒක ආපස්සට බැලුවම නිකන් කුඩා කාලේ පොඩි කාලේ දාගත්ත ස්ක්‍රිප්ට් එකක් වගේ මතකයක් ආවා. එදා ඒ දාගත්ත දේ දැන් කලව ගන්න බැරි තරම් අදට කාර් වැදිලා කියලා තේරෙන්නේ මේ වගේ සිද්ධියක් වුණාම කියලා නිකන් මේ අවබෝධයක් තේරුණා. අස්වාමීන් වහන්සේ මේ කෙනෙකු ගැන සිද්ධියක් ගැන අපි හදාගත්ත කතාව ඇත්තක්ම කියලා ගත්තට හොඳින් වැටුගම දාගත්ත දෙයක් කියලා තේරෙනකොට නිකන් ලැජ්ජාවක් එක්ක නිකන් ඒක පවත් ගන්න උත්සාහයක් තේරුමක් නැහැ කියලා තේරෙනවා. එතකොට එතනින් නිදහස් වෙන බවක් තේරුණා. එතකොට සමහරවිට දැන් කාටවත් අපි උදෙස් දෙන්න ගියාම කෙනෙක්ගේ ජීවිතය ඇහිලි ගන්න එක නිකන් කොච්චර බරපතලද කියලා නිකන් තේරුණා. ඉතින් සමහරවිට මේ වගේ දෙයක් තමයි
හොඳයි. ඉතින් සිවන්ත මහත්තයාගේ අත්දැකීම් ටික, ඉතින් ඒ කියන්නේ අපි හුඟක් ඉතින් අර කිව්වා වගේ ගාගත්ත ටිකක් තමයි තියෙන්නේ ඉතින්. අපි අනුන්ගේ දේවල්, තමුන්ගේ දේවල් ඔක්කොම ඉතින් පටලෝගෙන ගාගෙන නාගෙන තමයි ඉන්නේ. ඒ ටික තමයි ටික ටික දැන් ලිහා ගන්න, නැත්තම් ඒ පැටලිලි ටික අඩු කරගන්න, දුරු කරගන්න අපිටම අපිව තේරුම් ගන්න හම්බ වෙන්නේ. දැන් සතිය දියුණු කළා, විපස්සනා වඩලා යනවා කියන්නේ, කියන්නේ තමන්ගේ පැටලිලි ටික තමන්ම බලවල ලිහා ගන්න ඕනේ. මේ කවුරුත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා ලිහලා දෙන්නේ නැහැ. ගුරුවරයෙක් ඇවිල්ලා ලිහලා දෙන්නේ නැහැ. අපි තුලම ප්‍රඥාව වැඩෙන්න ඕනේ. අපි තුලම නුවණ දියුණු වෙන්න ඕනේ. ඒ නුවණ පාවිච්චි කර කර දැන් බලන්න ඕනේ කොහෙද පටලෝ ගන්නෙ කියලා. තාමත් කොහෙද මං ගිහින් ගා ගන්නෙ? තාමත් කොහෙද මං ගිහින් පටලෝ ගන්නෙ? තාමත් කොහෙද මම කදා ගන්නෙ කියන එක අපි නිකන් තනිකරම සොයන් අධ්‍යයනයක් කරන්න ඕනේ. ඒක බොහොම අවංකව නිහතමානීව බිමට බැහැලා සතිය තුල පිහිටාගෙන නුවණ පාවිච්චි කළ යුතු දෙයක්. ඒතර ඒක අපි එහෙම කරනවා නම් ඊළඟ ඔය පැටලැවිලි ලිහිලිහි යන්න ඕනේ. හිත සංසිඳමින් යන්න ඕනේ. දුක් දොම්නස් අඩු වෙවි යන්න ඕනේ. අර බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය දේශනා කරන්න කලින් ඒ කියපු ආනිසංස ටික පොඩ පොඩ අපිට ලැබෙන්න ඕනේ. හිතේ පිරිසුදු වීමක් වෙන්න ඕනේ. ඊළඟට හිතේ තිබිච්ච දුක් දොම්නස් අඩු වෙන්න ඕනේ. ශෝක කිරීම, හඬා වැළපීම් අඩු වෙන්න ඕනේ. මොකද දැන් හිත බර අඩු වෙන්න ඕනේ. හිත සංසිඳෙන්න ඕනේ, සැහැල්ලු වෙන්න ඕනේ, පිරිසුදු වෙන්න ඕනේ. ඉතින් ඒ වීම අපි දැක දැක යන ගමන. දවසින් දෙකෙන් නෙමෙයි. නමුත් දිනෙන් දින අපේ ජීවිතේ මුහුණ පාන්න වෙන අත්දැකීම්ම ප්‍රයෝගී කරගෙන එතන එතන ඒවා ලිහා ගනිමින් අපි ඒවැයි පැටලෙනවා නම් එතන ඒ පැටලැවිලි ලිහා ගනිමින් යන ගමනක් තමයි තියෙන්නේ. ඒ නිසා ඒ ප්‍රඥා මූලික කරගෙන අපි යන ඒ තුන්වෙනි කොටස නැත්තම් පඤ්ඤා ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව. එතකොට නිකන් අර පැටලිච්ච තැන් ලිහ ලිහා නවත ආයත් හිත සංසිඳුවමින් අත ආයමත් හිත සකස් කරමින් නිමිති නොගැනීම නොගනිමින් ඉතින් වගේ අර ඒ නිවැරදි පාර ඔස්සේ අරගෙන යන මේ යාමක් තමයි තියෙන්නේ. වාහනයක් කෙලවනවා වගේ තමයි ඒක අතකින් බැලුවාම දැන් වාහනයක් කෙලවන්න ගියාමත් සමහරවිට ඉතින් හරි අමාරුයි ඉතින්. එක්කෝ මිනිස්සු පාර හරහා පනිනවා නැත්නම් කවුරු හරි වෙන කෙනෙක් ඔන්න ඉස්සර කරන්න එනවා. ඊළඟට ඉස්සරහා මොනවාද මේ විවිධ මාර්ග සංඥා තියෙනවා, ඊළඟට මේ සිග්නල් ලයිට් තියෙනවා. ඉතින් මේ වගේ හුඟක් දේවල් තියෙනවා. ඉතින් අපි ඔක්කොගෙම බේරලා ගන්න ඉතින් අපි යන ගමන යන්න තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙතනදිත් අපි දැන් ඉගෙනගෙන තියෙනවා යමක්, දැනගෙන තියෙනවා, නුවණක් වඩලා තියෙනවා. ඒක පාවිච්චි කරලා මේ ජීවිතයේ එන මුහුණ පාන්න සිද්ධ වෙන විවිධ හැලහැප්පීම්, විවිධාකාර අත්දැකීම් හරහා යමින්ම මේක සුද්ධ කර කර සුද්ධ කරගෙන යන්නයි තියෙන්නේ.
පරිස්සමිනා සර්
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව රාණි මෑණියන්ට අසන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
උභාසික ඇහෙනවනේ?
ඇහෙනවා ඇහෙනවා.
උභාසිකගේ පාද නමස්කාර කරමින් ප්‍රශ්නයක් අහන්න අවසර. මේක මම හිතන්නේ මූල ධර්ම ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්.
ඔව්.
ධර්මයේ පිළිබඳ ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේ දැන් ඇසයි රූපය එකට ගැටුණාම චක්කු විඥානය පහළ වෙනවා.
හ්ම්.
ඉතින් මට හිතෙනවා ස්වාමීන් වහන්සේ ඒක පිරිසිදු විඥානයක් නෙමෙයිද කියලා. ඉන්නේ ඒක निराකරණය කරගන්න. ඒ කියන්නේ දැන් ඒකට මට සාධක වශයෙන් ගන්න පුළුවන් අර මහා මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ කවදාවත් දැකලා නැති දෙයක්, එහෙම නැත්නම් කවදාවත් දකින්නේ නැති, දැන් දකින්නේ නැති දෙයක් පිළිබඳව ඡන්දයක්, රාගයක්, ප්‍රේමයක් ඇති වෙන්නේ නැහැ. එතකොට දැන් මෙතන චක්ඛුඥානය ඇති වෙනකොට හිතේ තියෙන පරිඋත්ථානකව අනුසය කියන්නේ සක් එතෙන්ට ක්ෂණිකව එකතු වෙනවාද කියලා මට හිතෙනවා.
ඔව්, දැන් මෙහෙමයි. දැන් ඇත්තටම ඕකේ දැන් ඔතන ඔය කාරණාව සම්බන්ධයෙන් ඇත්තටම සෑහෙන පැහැදිලි වීමක් වෙනවා. දැන් ඔය මදුපිණ්ඩික සූත්‍රයේදී ඔය සීරිස් එක කතා කරනවානේ. ඔය මේ පියවරෙන් පියවර යන ගමන කතා කරනවානේ. ඇත්තටම එතෙන්දී වේදනා දක්වාම කාටත් පොදි. චක්කුච්ච පටිච්ච රූපේච උපද්දිත චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. ඒ தત્ත්වය දක්වාම බුදුරජාණන් වහන්සේලාත් රහතන් වහන්සේලාත් වෙනවා කියලා කියනවා. හැබැයි ඊළඟට යං වේදේති තං සංජානාති කියන තැනදී ඔන්න අපේ කැලිටික ඒකට එකතු වෙනවා. රාණි මෑණියෝ කියනවා වගේ දැන් ඔන්න මේ සංඥානන කෘත්‍ය හඳුනා ගැනීම කෘත්‍ය කරද්දී අපි අපේට ආවේනික යම් කෙලස් පරිසරයක තමයි අපි මේ කෘත්‍ය කරන්නේ. එතකොට අපි මේ සංඥානන කෘත්‍යයේදී දැනගන්නා දැනගැනීමේදී නැත්නම් හඳුනා ගැනීමේදී අපි කැමති කෙනා සම්බන්ධයෙන් ඔන්න අපි අතින් කෑල ටිකක් දාලා අපි හඳුනා ගන්නවා. අකමැති කෙනා සම්බන්ධනොත් අපේ තියෙන රුචි අරුචිකම් ටිකක් දාලා තමයි හඳුනා ගන්න. එතකොට මෙතනින් ඉඳන් අපි කරන වැඩේ සෑහෙන සබ්ජෙක්ටිව් කියලා කියන්න පුළුවන්. සෑහෙන ඒකෙදී අපි අතින් දාගත්ත එකිනෙකාට වෙනස් විදිහේ අත්දැකීමක් තමයි අපි හඳුනා ගන්නේ. ඒක මුල් කරගෙන තමයි අපි දැන් කල්පනා කරන්නේ. යන් සංජානාදි තන් විතක්කේති. ඒක දැන් පහළ වෙන සිතුවිලි ඒක එකිනෙකනට වෙනස්.
එතකොට
ඒකට
තමයි මේ
පරිඋත්ථාන අනුශේහරි හරියට එකතු වෙන්න තියෙන්නේ. ඒ ඒ මට්ටමින් තමයි අපිට එතෙන්ට ගන්න තියෙන්නේ.
හරි. ඔව්. ස්වාමීන් වහන්සේ එතකොට අර බ්‍රහ්මජාල සූත්‍රයේ කියනවා නේද මේ දෘෂ්ටි 72ම සර්වඥන් වහන්සේ එකක් ගානේ කියනවා මේකත් ස්පර්ශේ නිසා මේකත් ස්පර්ශේ නිසා.
ඔව්.
එතකොට එතන දැන් අර තුන ආවම තින්න සංගති පස්සෝනේ අනේ පස්සේ එතකොට පිරිසිදු නෑ නේද? සායනා සමත් කිව්නේ දැන් එතකම මුත්‍යා දෘෂ්ටියක් ඇති වෙන නම් මේ පස්සේ පිරිසිදුව තියෙන්න බෑනේ.
ආයි කියන්න ඒ කියන්නේ ඔව් ඔව් නෑ ඇත්තටම දැන් ඔව් දැන් ඔතන මහා ව්‍යුහ ඔකේ ඇත්තටම කතාවක් ආවා මේ තවත් සූත්‍රයකදී ඒ කියන්නේ දැන් ඒ හැම එකක්ම ස්පර්ශයේ මුල් කරගෙන තමයි ඒ වගේමයි නාම රූපයක පැටලිලයි ඒ අය අරන්
තියෙන්නේ.
ආ ඒකේ පස්සේ අවස්ථාවක නේද? ඔය ඊටත් දැන් ස්පර්ශයට කලින්නේ නාම රූපය අහුවෙන්නේ. ඒ ඒ ඒ නාම රූපය තමයි යා සත්‍ය වශයෙන් අල්ලලා තියෙන්නේ. ඒතර දැන් බුදුරජාණන් වහන්සේ නාම රූපය විනිවිද යනවා. ඒ නාම රූපයට අහු නොවි ඉන්නවා. නේද? එතකොට දැන් අපි දැන් කොච්චර දේවල් දැනගත්තත් දැන් ඒ බ්‍රහ්මජාල සූත්‍රයේ කතා කරන්නේ දෘෂ්ටි 62ම මේ නාම රූපයට තැනක් දීලා නාම රූපය ඇත්ත කරගෙන තමයි ඒගොල්ලෝ ගොඩනගලා තියෙන්නේ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ඒකේ හොඳ නරක නෙමෙයි. මොකද්ද මේ නාම රූපේ හොඳ නරක නෙමෙයි. මේක නේ නාම රූපයක්. දැන් හිතන්න දැන් චිත්‍රපට ශාලාවේදී මම යම් භූමිකාවක් නිරූපණය වෙනවා. අපි තුමු ඔන්න දියැලක් නිරූපණය වෙනවා. ඉතින් එතකොට ඒ කාලෙගෙන එක්කෙනෙක් එක කතාවක් කියනවා. එතකොට ගිනි කන්දක් නිරූපණය වෙනවා. තව එක්කෙනෙක් ඒ ගිනි කන්ද ගැන කතාවක් කියනවා. එතකොට මේ වගේ හදාගත දෘෂ්ටි ගණනාවක් තමයි අතන තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා මේ ගිනි කන්දක්වත් මේ එහෙම නැත්තම් දියැලක්වත් නෙමෙයි මේවිලා නාම රූපයක්. ඉතින් එතකොට බැලුවාම අර තනිකර විනිවිද යාමක් තමයි එතන තියෙන්නේ. ඔව්.
ඉතින් සමිංහාසේක තේරුණා.
ඔව්.
මේ උභාසයට පිළිසිදු වේවා මට තව එකක් කියන්න හිතුණා අර මේ රාතනහාසේ සහ භාග්‍යවතුන් වහන්සේගේ මේ විඳීම් සහ ඇලීම් ජනාදී නැති බව ගැන සමිංහාසේ කියනවා නේද සංයුක්ත නිකායේ කොට්ඨිත සූත්‍රයේ චාරිපුත්ත මහ රහතන් වහන්සේ මහ කොට්ඨිත මහ රහතන් වහන්සේ එක්ක කියනවා මේ භාග්‍යවතුන් වහන්සේ
චන්දරාගයක් නැහැ කියලා. ඒ හැමදේම මේවා ලැබෙනවා. නමුත් චන්දරාගයක් නැහැ. හරි. තවත් වෙනක සඳහන් වෙනවා නේ අර රස බහ රස ප්‍රතිසංවේදී බව. ඔව් ඔව්. නෝචන රසරාග පරිසංවේදී. ඒක තමයි මාත් අද උපමාවක් වශයෙන් කිව්වේ. දැන් අර සුභ කියන මානව කියන ඔය පරීක්ෂණය කරන්නේ. එයා තමයි කරන්නේ බුදුරයන් වහන්සේට රස තේරනවා ඔක්කොම. හැබැයි රසය මූලික කරගත්ත රාගයක් නැත්තම් ආසාවක් උන්වහන්සේට පහළ වෙන්නේ නැහැ කියන එක යා විශේෂ ඒ කියන්නේ විශේෂිත කළා සඳහන්
කරනවා.
ඔව්.
ඉල්මයි ස්වාමීන් වහන්සේ මහසිතේ වචනයි.
හොඳයි හොඳයි. ඉන්න
තහම් ගැටලුව යෝෂිත ඉදිරිපත් කරනවා.
ඔව්.
ස්වාමීන් වහන්ස මට ප්‍රශ්නයක් තියෙනවා මේ විඥානයේ සම්බන්ධයෙන්. දැන් ඔබ වහන්සේ කලින් දේශනා කළා රහතන් වහන්සේට තියෙන්නේ අනිදස්සන විඥානය. උපාදාන ස්වභාවය එතන නැහැ කියලා. එතකොට දැන් පෘථග්ජන බුද්ධලේඛුට තියෙන උපාදානය වෙන විඥාන ස්වභාවය.
ඔව්
පෘථග්ජන භූමිය ඉක්මවපු ආර්ය වහන්සේ නාමකට හැබැයි රහත් වෙලා නැහැ තාම.
හරි.
ඒ ඒ වගේ අවස්ථාවක ස්වාමීන් වහන්සේ දැන් මේ විඥානය සමහර වෙලාවට අනිදස්සන ස්වභාවය උපාදානය වෙන ස්වභාවය අතර පැනපැන ඉන්න අවස්ථාවක් වෙන්න පුළුවන්ද නැත්නම් මේ දෙකටම නැති වෙන ස්වභාවයක තියෙන්නත්
පුළුවන් ස්වාමීන් වහන්සේ. හොඳයි. මං හිතන්නේ ඔර පලින් කලින් කියප එක, ඒ කියන්නේ දැන් රහතන් වහන්සේට තමයි මේක භුක්තියටම සින්න වෙච්ච ගතිය තියෙන්නේ. උන්වහන්සේ නිරන්තරයෙන්ම ඔය தත්වයක් දකින්නේ කියලා ඉතින් එහෙම කියන්න පුළුවන්. නමුත් අර සීක මට්ටමටපත් වෙච්ච කෙනාට ඒ தත්වය తాවකාලිකව තියෙනවා. හැබැයි ආයෙත් ගිහිල්ලා පැටලෙනවා. ආයෙත් ගිහිල්ලා විඥානයේ නාම රූපේ පැටලෙනවා. ඉතින් ඒක ඒ කාරණාව ටිකක් හෙලි වෙනවා ඔය මූලපරියාය සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන ඒ කාරණාවකින්. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ සීක පුජ්‍යලයා තමන්ව හික්මවා ගන්නේ දැන් පටවිතෝ මාමඤ්ඤි පටවියා මාමඤ්ඤි පටවින් මේති මාමඤ්ඤි කියලා වචනයක් එහෙම පාවිච්චි කරනවා. දැන් මේ එක එකක් ගානේ උදාහරණයක් ගානේ කියනවා ඒ සීක පුජ්‍යලයා තමන්ට අවවාද කරනවලු මඤ්ඤණා නොකරව කීකේ අවවාද කර ගන්නවලු. ඒ කියන්නේ එයාගේ හිත මඤ්ඤණා කරනවා දැන්. කරද්දි දැන් එයා ඒකෙන් වළක්ව ගන්න උත්සාහන්ත වෙනවා. කරන්න එපා ඔය වැඩේ. කරන්න එපා කියලා නිකන් අර තාමත් ගිහිලා පැටලෙනවා. හැබැයි පැටලෙන්නේ නැතිව ඉන්න දැන් එයා දරන උත්සාහය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එතකොට එයා පැටලෙන වෙලාවේදී පැටලවිල්ල ලිහා ගන්නවා. ලිහා ගත්තට පස්සේ ඔන්න යම් සුළු වෙලාවක් හෝ ටික වෙලාවක් පටලැවිලි රහිතව වාසය කරනවා. ඉතින් එතකොට ඉතින් අපිට කියන්න පුළුවන් සාධාරණව ඉතින් ඒ වෙලාවේදී ආ සෑහෙන දුරකට ඒ රහත් හිත පරිහරණය කරනවා කියලා. නැත්තම් ඒ රහතන් වහන්සේගේ තත්වයක් తాවකාලිකව පරිහරණය කරනවා කියලා කියන්න පුළුවන්. නමුත් ඉතින් ආයේ පැටලෙන්න පුළුවන් ගතිය තාම යාගාව තියෙනවා. ආශ්‍රම අනුසය ධර්මයන් තාම සම්පූර්ණයෙන් ක්ෂය වෙලා නැති නිසා.
හොඳයි. ඊළඟ දහම් ගැටලුව තුෂාරට ඉදිරිපත් කරන්න පුළුවන්.
නයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ දැන් මම හිතපු දේවල් කීපයක්ම කීප දෙනෙක් මේ ගැන අහුවා. මේ අරහත් හිත ගැන තමයි මේ පොඩ්ඩක් අහගන්න වහන්සේගෙන් කතා කරේ.
මේ මටත් හැබැයි ඒකම නෑ හොඳේ මේ. ඔව්.
අනුමාන
ඥාණයෙන් තමයි කියන්න දෙන්නේ. අන්න හරි. ඔව් ඔව්.
ඉතින් ඒක නිසා සමිනාන්ත මෙහෙමයි දැන් අදදී මේ දැන් ඔය නිමිති ගැනීම කියන එක ගැන කතා කරද්දී දැන් ඔය විඥානය තුල ඉඳගෙන ඒ කියන්නේ ඇහැ කන දිව ඒ ගැන නෙමෙයි කතා කරන්නේ විඥාන මාත්‍රය තුල ඉඳගෙන ලස්සනයි කියලා කියන්න පුළුවන්කම තියෙනවා නේද සමිනාන්ත කිසිම උපාදාන ඒ වෙලේ හිත බැලුවොත් උපාදානය නොකර
එහෙම පුළුවන් කියලා පුළුවන් කියලා කියන්න පුළුවන්. මොකද දැන් අර මම ඊට කලිනුත් කියලා ඇති මේ උපමා උදාහරණය දැන් අර කැලේ ඉන්න මහරහතන් වහන්සේ දැන් ඉතාලම ප්‍රබලම රහතන් වහන්සේ කෙනෙක් නෝ මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දුතාංගධාරීන් අතර රස් මේ ශ්‍රේෂ්ඨම ස්වාමීන් වහන්සේ උග්‍රතම ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ රාත්‍රී කාලයේ දකින්වලු මේ පළඟැටියෝ පියාඹනෝ දැන් කන්දක් ආශ්‍රිතව පළඟැටියෝ පියාඹනෝ නිහරි ලස්සන දර්ශනයක් එතන තියෙනවානේ. ඉතින් උන්වහන්සේ මේ තේරගාතාවල සඳහන් කරනවා මේක මේ දර්ශනය මං අත් දකින්නවා. මේක හරි ලස්සනයි කියලා කියනවා ඉතින්.
ඒකයි තවත් මේ සම්හාසි එතකොට දැන් ක්‍රියාහිත ගැන උන්වහන්සේලාගේ ඒක ගැටලුවක් නැහැ. ඒක එතන විඥානය මූලික කරගෙන කරන ක්‍රියාව ගැන වර්තමාන මොහොත කියන හැඟීමක් දැනෙන්නේ. එතන සම්හාස ආවර්ජන කිරිල්ලත් උන්වහන්සේලාගේ තියෙනවා. දැන් දහම් කරුණකින් මොන හරි කතා කරන්න උන්වහන්සේලා ඒ ගැන ආවර්ජන කිරීමක් කරන්න ඕනේ සම්හාස.
කරන්න ඕන ඇති. ඔව් දැන් ඒක තමයි. කරන්න ඕන ඇති, කරන්න පුළුවනුත් ඇති. මොකද ඒ කියන්නේ දැන් මෙතනින් අදහස් දැන් හිතන්න අපි කෙනෙක් රහත් වෙනකොට මේ මුළු අතීතේනම අමතක වෙලා නිකන් අර මොකද්ද ලෙඩක් හැදුනා වගේ දෙයක් වෙන්න බෑනේ ඉතින්. ඒතකොට අවුල්නේ සම්පූර්ණයෙන්ම නේද?
එහෙමයි.
එතකොට නැත්නම් අපිට කියන්න බෑ වුණා ටිකක් මතක තිබුණා. ඉතින් ටික අමතක වුණා. එහෙම කියන්නත් බෑ ඉතින්. ඒ නිසා මතකය කියන එක ඒතකොට වෙනම පැත්තක්. උන්වහන්සේලාට මතකය පිරිසුදු වෙනවා. ඕන වෙලාවක මතකය අවදි කරගන්න පුළුවන්. මේ නමුත් ඒවැ ඉතින් පැටලීමක් ඒකෙන් කෙනෙක් හදා ගැනීමක් නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. කතන්දර ගෙතිලක් නැහැ. ඔව් දැන් අපිට වෙලා තියෙන්නේ දැන් අපි අපිට මතකයක් අවදි වෙනකොට ඒ මතකය මුල් කරගෙන මම එතනට දානවනේ මාව. එතන මම තමයි හිටියේ කියලා මම එතන කෙනෙක් හදනවා. එතකොට ඒ මතකය අල්ලගෙන මතකයෙන් නිරූපණය වෙන කරුණු අල්ලගෙන මම කෙනෙක් හදාගෙන තමයි මම කතා කරන්නේ. ඉතින් එතකොට අන්න පටලවගෙන තියෙන්නේ. නමුත් රහතන් වහන්සේ කෙනෙක් එතකොට අතීතයේ වෙච්ච දේ ඒ හැටියම ප්‍රකාශ කරනවා ඇති මතක් කරගන්නවා ඇති. හැබැයි ඒක අල්ලගෙන කතන්දර ගෙතීමක් කෙනෙක් හැදීමක් නැහැ කියලා තමයි අපිට හිතා ගන්න වෙන්නේ.
එහෙනම් අපත් පුංචි මේ කරුණ දැනගන්න සතුටුයි සම්මාත. ශුන්‍යතාවයයි අනි අපරිත්‍ිත විඥානයයි අතර වෙනස ගැන කතා කරනකොට ශුන්‍යතාවේදී ફોකස් ගතියක් තියෙන්නේ
ගතියට. ඒක ඔක්කොම එක වගේ පැත්තක් තමයි මට්ටම් හිතෙන්නේ. ඒ කියන්නේ විවිධ දෘෂ්ටි කෝණ වලින් මේ සිද්ධ වෙන සිදුවීම දේශනා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. හිතන්න දැන් ශුන්‍යයි කියලා කියනකොට සාමාන්‍ය අත දැක්වීම තමයි ශුන්‍යමිදං අත්තේනවා අත්තනියේනවා කියලා. මේ ආත්මීය ස්වභාවයකින් කෙනෙක් කියන ස්වභාවයකින් පුද්ගල ස්වභාවයකින් ශූන්‍යයි කියන කාරණය. ඉතින් එතකොට ඉතින් ඒ වගේ තත්වයකදී ඉතින් ඒ හිත බැලුවොත් එතකොට ඒ හිත කොහෙවත් පිහිටලා තියෙන්න බෑ. එතකොට ඒ කොහෙවත් නොපිහිටි තත්වය අපතිත විඥාන කියන වචනයෙන් එදලා තියෙනවා. ඒ තත්වයේදී කෙනෙක් පුද්ගලයක් නොමැති ස්වභාවය ශුන්‍යත කියන විදිහට විස්තර කරලා තියෙනවා. මන්ද මට්ටම් කියන්නේ දැන් මේ කියන්නේ තර්කානුකූලව ගන්නකොට නම් ඉතින් ලොකු වෙනසක් ලොකුට තේරෙන්නේ නැහැ. ආපු පාරවල වෙනස්කම් තියෙනවා. දැන් අනිමිත්ත අපනිහිත ශුන්‍යත කියන ඔය දේවල් කතා කරද්දී ඒ එළඹිච්ච පාරවල වෙනස්කම් තියෙනවා. නමුත් අවසාන ප්‍රතිඵලයේ වශයෙන් කතා කරද්දී දැන් හිත අත්දකින්න තත්ත්වය ගැන කතා කරද්දී එතකොට කියන්න වෙන දැන් ඒක හිත අපතිට්ඨිත වුණා. දැන් ඔන්න හිත අනිදස්සන වුණා. එහෙම තමයි කියන්න වෙන්නේ. පාරවල් වෙනස්. නමුත් පාරවල් හරහා ආපු නගරය එකම නගරේ.
අවසානයේ ආව නගරේ
අවසානාව තැන එකමයි කියන අදහස. ඔව් මට කියන්නේ දහම අනුව හිතා ගන්න වෙන්නේ එහෙම තමයි.
එහෙමයි
ඊළඟ කෙනාට අවස්ථාව දෙමු. ශාන්ති මෑණියන්ට අසන්න පුළුවන් දහම් ගැටලුව.
අරේ මං දැත්තේ තෝන්නන්ස.
ආ කියන්න. ඔව් එහෙනම්.
ප්‍රොබ්ලම්ස් අපිට ඊයේ මේ මේක ආරංචියෙන් වැඩහිටිනවානේ මේ රසුලන් දානත් අහුරු.
ආ ඔව් උනාසේ මේ වැඩියා මෙල්බන් වලට.
ඔව් කීස් කරන පස්සේ රැදේන්නේ මේ දාස්සල.
හරි. ඔව් ඔව්.
ඊයේ දවස පුරාම භාවනා වැඩසටහනක් තිබුණා.
හොඳයි.
සාර්ථක ලෙස තිබුණා. ඉතින් මේ උඟක් දාම් ගැටලුවේ විශේෂ ගන්නෙම ලැබුණා.
හොඳයි.
අපවාදලා සිද්ධ වෙනවා ඒ කාර්යයට.
හොඳයි හොඳයි.
ඉතින් මේ බාප මට පස්සයක් තිබුණේ අර මේ ආනාපාන සති භාවනා ඒක ටිකට කරගන්න ලැබුණා ඒ වෙලාවේ.
හොඳයි.
ඒක කරගෙන යනකොට සම්මාන්තේ මේ සම්මාන්තේ උපදේශ පරිදි මම කරගෙන ගියේ මේ මගේ අපේ අත්තා එහෙම මුලින්ම මේ පේනවද කියලා නැතුව දැනෙන්නේ නැතුවම ගියා.
හරි.
එතකොට ඊට පස්සේ කකුල් වලට තේ කියන්න ගියා නිකම් බොහොම සහජ ස්වරූපයකට පත් වුණා.
හරි.
ඉතින්
ඔව් ඒ කියන්නේ දැන් අපේ හිතේ එකඟතාවයක් සමාධියක් හැදෙනකොට ඒ දැනෙන මූලික ලක්ෂණ තමයි ඕවා. කාය පස්සද්ධියක් චිත්ත පස්සද්ධියක් කියලා කියන්නේ ඕකට. කියන්නේ කය සැහැල්ලු වෙනවා, හිත සැහැල්ලු වෙනවා. ඒ කයේ මුලින් තිබිච්ච කරදරකාරී ස්වභාවයන්, වේදනා, කැක්කුම් ඒවා ඔක්කොම නිකන් සමනය වෙලා කය නොදැනී යන තත්වයක්, සැහැල්ලු වෙන තත්වයක් ඇති වෙනවා. වරදක් නැහැ යන විදිහ හොඳයි.
ඒක පාස්නාසේ මට හිතුණා මේ මෙහෙම ආසක් ඇති වුණා වරදක් නම් සමා වෙන්න ඕනේ. මේ ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලාමත්ක මෙහෙ වැඩියාම මෙහෙ තියෙන ක්‍රියාපිළිවෙත ඒකේ ආසී ස්වාමීන් වහන්සේගේ ක්‍රියාවේ වෙනසක් තියෙනවනේ. ඒක ඒ ස්වාමීන් වහන්සේ යම් කිසි ගමන් මගක් යනවා නම් මේ යම් කිසි ධාන්‍ය ලාභයක් පතාගෙන යන ගමනට ඒක අවිරයක් වගේ හේතුණක් මත
ඉතින් ඉතින් ඒක තමයි ඒවා ඉතින් අත්දැකීම් තමයි. ඉතින් ඒ කියන්නේ විවිධ අත්දැකීම් හරහා ඉතින් අපිට යන්න වෙනවා. ඉතින් හැම තිස්සෙම ආරණ්‍ය තුලම ඉඳීමම නෙමෙයි ඉතින්දී ඉතින් එකතකින් බලාපොරොත්තු වෙන්නේ යම් පමණකට අපේ හිත අපි හදාගත්තාම එළියට දාලත් බලන්න ඕනේ මේකට දැන් යැපෙන්න පුළුවන්ද කියලා. මේකට දැන් ඒ ප්‍රශ්න හරහා යන්න පුළුවන්ද? ඒ ප්‍රශ්නකාරී පරිසරයක හිත දවා ගන්න නැතුව ඉන්න පුළුවන්ද කියන එක අපිම බලන්න ඕනේ. ඉතින් ඒක අතකින් අපිවම පරීක්ෂා කරගන්න ලැබිච්ච අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. දැන් හිතන්න අපි කැලෙඩම් වෙලා ඉඳද්දි සමහරවිට අපිට හිතෙන්න පුළුවන් දැන් නම් ඔන්න මම අනාගාමි වෙලා. මොකද දැන් රාගයක් පහළ වෙන්නෙත් නැහැ, ද්වේෂයක් පහළ වෙන්නෙත් නැහැ. ඔන්න ඊට පස්සේ ඉතින් මොකක් හරි කටයුත්තකට නගරෙකට යනවා. නගරයට ගිහිලා ඔන්න ඉතින් එක එකව බලනවා. ඒතකොට එක එකව පේනවා. ඉතින් එතකොට ඒ පේන දේවල් හරහා, දකින්න දේවල් හරහා ඔන්න අපිටම ඔන්න ආයත හිතේ රාගයක් පහළ වෙනවා. ආයත හිතේ ද්වේෂයක් පහළ වෙනවා. ඉතින් එතකොට නිහතමානීව Tamanට තේරුම් ගන්න පුළුවන් මේ අනාගාමි වෙලා නැහැ දැන්. තාම මේ ඔක්කොම ඇතුලේ තියෙනවා. කියලා අන්න Tamanට Tamanව හඳුනා ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා ඒ විවිධ කම්කටොළු හරහා, ක්‍රියාකාරකම් හරහා, අධ්‍යක්ීම් හරහා යෑමෙන්ම තමයි අපිට මේ අපේ තත්වයක් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අනිත් එක කෙලස් දැන දැන දැක දැක ප්‍රහාණය කරන්නත් අවස්ථාවක් සැලසෙන්නේ.
තමන් පිළිගන්න තක්සේරුව කරගන්න අපිට අවස්ථාවක් ලැබෙන්න
ඕන. ඔව් ඔව්. පරිස්සමෙන් යන්නයි තියෙන්නේ. ඉතින් මං කියන්නේ මේ අනිව අපි ගිහිලා නිකන් අනතුරේ වැටෙන්න ඕනේ කියලා. එහෙම නෙමෙයි. පරිස්සම් සහිතව කටයුතු කරන්නයි තියෙන්නේ.
ස්වාමීන්
වහන්සේ, ඔබ වහන්සේ අද රහතන් වහන්සේගේ සිත ගැන බොහොම ලස්සන පැහැදිලි විග්‍රහයක් කළා. ඔබ වහන්සේට ගොඩාක් පින් එක. මම අහන්නේ යන්නේ ස්වාමීන් වහන්ස, උපාදාය අපි මේ බාහිරින් දකින රූපේ උපාදාය රූපයට අයිති නැති බව අපි දන්නවා. තවද හේතුවක් නිසා හටගන්නා ඵල හේතු නිරුද්ධ වීමෙන් ඵලයක් නිරුද්ධ වෙනවා, ඒකත් අපි දන්නවා. ඒ කිව්වේ ස්වාමීන් වහන්ස පංච විඥාණය විපාක විඥාණයෙන් අක්‍රිය වෙනවාද? ඒක තමයි මගේ ප්‍රශ්නය. ඒ අක්‍රිය වුණොත් ගතයි සිතයි සකස් වෙන්නේ නැහැ නේද? ඒ කිවිත් කයයි මනසයි සකස් වෙන්නේ නැහැ නේද? එහෙනම් ඒ රහතන් වහන්සේගේ සිතද ඒ අනිදස්සන විඥාණයද කියලාත් මට අහන්න ඔබ වහන්සේගෙන් අවසරයි. අනික ස්වාමීන් වහන්සේ දෙවෙනි ওই ප්‍රශ්නෙට උත්තර දීලා දෙවෙනි ප්‍රශ්නේ ආනවද?
ඔව් ඔව් එහෙම හොඳයි. එහෙම හොඳයි.
එහෙමයි.
දැන් කියන්නේ අත්‍තරම දැන් අපි අර මීට කලින් වතාවකදී මතු කරගත්ත මේ දේශනාවක් සංස්කාර ගැන දේශනා කරද්දී මෑණියන්ට සමාවයට මතක ඇති ඉස්සරහට ගත්ත මේ මොකද්ද ධර්ම මේ සූත්‍ර දේශනාවක්, ඒකේ නම තමයි මම දැන් ආයි පෙන්නන්නම්. සංචේතනා සූත්‍රය. නෑ නෑ සංචේතනා සූත්‍රය. තේ සංචේතනා සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කායේවා භික්කවේ සති කාය සංචේතනා හේතු uppajjati ajjattan sukadukkhan. වාචායවා භික්කවේ සති වචී සංචේතනා හේතු uppajjati ajjattan sukadukkhan. මනේවා භික්කවේ සති මනෝ සංචේතනා හේතු uppajjati ajjattan sukadukkhan අවිජ්ජා පච්චයාව. ඔන්න අන්තිම වචනේ තමයි ඉතාම වැදගත්. කියන මේ අවිද්‍යාව තියෙනකොට තමයි කයක් තියෙනවා කියලා හැඟීමක් එන්නේ. අවිද්‍යාව තියෙනකොට තමයි වචනේ තියෙනවා කියලා බරට අපි ගන්නෙ. අවිද්‍යාව තියෙනකොට තමයි ඔන්න මම හිතනවා, මේ මනස තියෙනවා, නැත්නම් හිත තියෙනවා, මගේ හිත කියනවා කියලා අපි ගන්නෙ. ඉතින් එතකොට මේ කය තියෙනවා කියලා ගැනීමම අවිද්‍යාව මත පදනම් වෙච්ච කාරණයක්. ඉතින් එතකොට එහෙමනම් අපි තුල අවිද්‍යාව දුරු වෙන්න මේවා නිකන් අර මේවා ක්‍රියාත්මක වෙනවා ඇති. එතකොට හැබැයි මේවා බරට ගන්නෙ නෑ. මේක මේකේ ඉන්නවා, මේක මටමයි අයිති, මේ කය කියන්නේ මම, කය ඊළ තනි ඒකකයක්, එහෙම ඉතින් ගැනීමක් නෑ. නැත්තම් මේ වචනය කියන එක ඒක මගේ භාෂාව, එහෙම කියලා බරට ගැනීමක්, ඒක උපාදාන කිරීමක්, අල්ල ගැනීමක්, ඒක තියෙනවා කියලා ගැනීමක්, සත්‍ය වශයෙන් ගැනීමක්, එහෙම එකක් නෑ. ඉතින් ඔන්නේ විදිහට තමයි එතකොට හිතාගන්න වෙන්නේ. එහෙමනම් ඉතින් ඒ රහතන් වහන්සේ කෙනෙක් මට්ටමටපත් වුණාම ඉතින් එතකොට ඊළඟ භවයක විපාක දෙන දේවල් එතකොට හැදෙන්න බෑ. මොකද දැන් මේ භවෙන් ඉවරයිනේ ඔක්කොම. නමුත් ඉතින් පෙර භවවල වෙච්ච දේවල් යම් බමුණකට විපාක දෙීමේ හැකියාව තියෙනවා.
එහෙමයි සාරා. හොඳයි.
කියන්න.
ඒකත් ඒ සත්‍ය මත මරණේ සිද්ධ වෙනකොට පංච විඥානය විපාක විඥානේ බැහැර වීමත් සිද්ධ වෙන්නේ. අනික සවාමි මාසේ
නේ. නෑ එතනම ඕවා
ටිකක් විඥානය.
ඔව්.
විපාක විඥානේ
ඒක නම් ඉතින් එහෙම දැන් ඔතන ඔය අභිධර්මයත් එක්ක පොඩි මේව එකක් එන්නේ. දැන් සාමාන්‍යයෙන් අපේ ඇහැ කන නාසය දිව කය කියලා ඒ ඉන්ද්‍රයන් පරිහරණය කරනවා. ඒතර ඒ ඉන්ද්‍රයන් පරිහරණය කරද්දී එතන විඥාන පහළ වෙනවා. ඒතර මරණ අවස්ථාවේදී මේ ඉන්ද්‍රයන් ටික මිය යනවා. එතකොට එතන ඒබඳු විඥානයක් ගැන එතකොට හිතාගන්න හැකියාවක් නැහැ. නමුත් එතකොට මනෝ විඥාන පහළ වෙන්න පුළුවන්. මොකද මනස තාම ක්‍රියාත්මක වෙනවනේ. ඒතර මනසට එන අරමුණක් අල්ලගෙන යම් මනෝ විඥාන පහළ වෙන්න පුළුවන්.
විපාක විඥානේ
කියන්නේ එතකොට මනසේ ওই මනෝ විඥානේ. දන්නේ අන්න ඒක තමයි මටත් ඔක ටිකක් මතක නැහැ. ඒ කියන්නේ අභිධර්මයට එනකොට ඔවා හුඟක් විස්තර කළා, විභාග කළා, දේශනා කළා තියෙනවා. ඉතින් මට මේ ඒ කොටස ගැන නම් එහෙම මතක නැහැ.
මෙහිමයි ස්වාමීන් වහන්සේ එහෙනම් විපාක විඥානේ කිව්වොත් දැන් ඔබ වහන්සේ දේශනා කරේ පරණ ආත්මික විපාකයක් ඉදිරියට එන්නේ කියලා එහෙමද?
පරණ ආත්මයක්
කිව්වේ පෙර ආත්මික එක.
ඔව්.
දැන් කලින් ආත්මික එක කියන්නේ ඉදිරියට එන්න පුළුවන් ද කියන එකද?
නෑ නෑ එහෙම එකක් නෑ 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 මෑනියෝ ඔය ටික පොඩ්ඩක් පැත්තකින් තියලා අද දේශනාව ඇහුවනම් අද ඒක තේරෙනවා.
එතකොට විපාක විඥානය කියන්නේ මෙලෙදි කරනද
නෑ
උපදිච්ච දවසින් කරනද විපාක
නෑ ඔය 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 මුළු එකම මෑනියෝ පොඩ්ඩක් පැත්තකින් තියලා හිත දිහා බලන මේ ක්‍රමයකදී සතිපට්ඨානයේ වඩන ක්‍රමයකදී ওই වගේ ප්‍රශ්න ලොකුවට එන්නේ නැහැ. මොකද අපි ඒ එක එකක් ගන්න මේව කරන වෙනකොට හිත උපාදාන වලින් වළක්ව ගන්නනේ උත්සාහන්ත වෙන්නේ. ඒතකොට මේක සමහරට මේ හිතේ උපාදානය සිද්ධ වුණේ අතීතයේ මාකර හේතුවක් නිසා වෙන්න පුළුවන්. ඒක විපාකයක් වෙන්න පුළුවන්. නමුත් දැන් වෙලා ඉවරයිනේ, දැන් උපාදානයක් වෙලානේ. දැන් ඉතින් මේ උපාදානයක් වෙන්න හේතුව ඉතින් දේවල් තියෙනවා තමයි. එතකොට දැන් මේ වෙච්ච එකෙන් දැන් හිත බේර ගන්නයි තියෙන්නේ.
එහෙමයි. ඒක ඒක අදහස් ස්වාමීන් වහන්සේ වටින්
හොඳයි.
අනික ස්වාමීන් වහන්සේ දැන් විඥාන 6යි. එතකොට සංඥා 6යි රූප 6යි. ඔය ඔක්කොම විරුද්ධ උනොත් අරොස්තන් කියන විදහස් වෙනවද ස්වාමීන් වහන්සේ? එතකොට මේක නිවන දකින්නේ දුර විදියට භාවනා කරනකොට උදේ දැනගෙන පාරේ පුරුදු ටික මොහොතකදී අපිට නිවන අවබෝධ කරගන්න පුළුවන් චුන්දිකාටි වත්කොට පැහැදිලි.
ඔව් ඒක තමයි දැන් තව සාමාන්‍යයෙන් සලායතන නිරෝධය නිවන වශයෙන් කතා කරනවා දේශනා කරනවා. ඉතින් එතකොට සලායතන නිරෝධය නිරෝධ වෙන මට්ටමකදී එතකොට එතන එතන ඒ සකස් කිරීම සහිත විඥාන පහළ වෙන්න හැකියාවක් නැහැ. මොකද සලායතන නිරුද්ධ වෙලානේ. ඉතින් ඒ නිසා ඉතින් එතකොට කියන්න වෙන්නේ ඒ ඒ ඉන්ද්‍රයන් මුල් කරගත්ත ඒවා ඇසුරු කරන විඥාන පහළ වෙන්න බෑ කියලා. එතකොට ඒ ඒබඳු විඥාන පහළ නොවන මට්ටමක් නිවන කියලා තමයි කියන්න වෙන්නේ. හොඳයි අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නට යමු. සලායතන නිරෝධයක් සලායතන නිරෝධයක් සිද්ධ වෙන්න ඕනේ. සලායතන නිරෝධය තමයි නිවන කියන්නේ කියලා ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ එහෙම එක සූත්‍ර දේශනාවකදී පැහැදිලිවම දේශනා කරනවා.
හොඳට පැහැදිලි
ස්වාමීන් ස්වාමීන් වහන්සේ මේක ඇත්තටම මේ අත්දැකීමක් මට හිතුණා මෙදා හදාගන්නම් කියලා. හැබැයි වැරදිලාවත් නිරහත් වෙලා ගිහින් හිතලා එකක් නම් නෙමෙයි. මේ මට ඒ අවස්ථාව දැනුණ හැටි නිසා මට හිතුණා පොඩ්ඩක් දේශනාව සම්බන්ධයි කියලා. ඇත්තටම මේ ලංකාවට ආපු වෙලාවේ වෙච්ච දෙයක්. මේ ඇත්තටම එදාම ලොකු ස්වාමීන් වහන්සේ බලලා ආපහු යන ගමන් යාළුවෙක් එක්ක යන ගමන් හිටියේ පාරේ අර ට්‍රැෆික් ගොඩක් තිබ්බා මේ ඩීසල් පෙට්‍රල් පෝලිං එහෙම. එතකොට මේ වාහනේ යනකොට දැන් අපි යන්න එක ලේන් එක එතකොට ඉතුරු වෙලා තිබ්බේ. එතෙන්දී දැන් අර ඊළඟට පෙට්‍රල් ඩීසල් පෝලිමේ ඉන්න එකනේ අපිට ඉස්සරහින් යන වාහනේ එක්කෙනත් එක්ක දැන් කතා කරන්න නැවැත්තුවා. එතකොට කෙලින්ම දැන් අපිට යන්න බෑ, ට්‍රැෆික් බිල්ඩ් අප් වෙනවා. එතකොට දැන් මගේ යාළුවට තරහ ගියා. එතකොට එයා හොන් එක ගැහුවාම දැන් අර කතා කරගෙන හිටිය මිනිහට තරහ ගියා. කොහොම හරි ඊට ඉස්සරහ තිබ්බ වාහනේ ගියා. හැබැයි අර මනුස්සයාට තරහ ගිහිල්ලා ඇවිල්ලා වාහනේට නිකන් හයියෙන් ගහලා මේ අද්දකින් ගහලා මේ වස්ස රෂ් කියාගෙන එහෙම ගඟන්ඩුවට වගේ ආවා. දැන් මම දැන් මගේ යාළුවා ඩ්‍රයිව් කරන්නේ, මම එහාට ඉන්නේ. මට දැන් සේරම පේනවා. ඒ වගේම මට දැනෙනවා මම මේකට පැටලෙන්නේ නැතුව මම නිකන් එතනත් මම නෙමෙයි වගේ දකින්නේ කියන එක මට පේනවා. මට හොඳට තේරෙනවා දැන් ඉස්සර වෙලාවක නම් මම මෙහාට ඇවිස්සීලා යාළුවා මගේ ගමන යන්නේ. දැන් එයා මන් නිසා ප්‍රශ්නයකට පැටලිලා එහෙමනම් මම ඊට ඉස්සර ලංගුවට යන්නේ වගේ ඉස්සර නම් කියන එකත් මට තේරුණා. ඒ වගේ ඒ වෙලාවේ දැන් ඒ මොනවත් නැහැ, අර මමත් එතන නැහැ වගේ. දැන් මම අර මනුස්සයව බැලුවාට ඒක නිකන් ඒක දැක්කා විතරයි. ඒකෙන් හිතට යන්නේ නැහැ, කියන්නේ ඒක කනෙක්ට් වෙන්නේ කතාවක් යන්නේ
නැහැ. ඊට
පස්සේ යාළුවා ඇවිස්සිලා ඉන්නවා, මම එයා දිහා බලනවා. දැන් මට තේරෙනවා දැන් එයා ඇවිස්සිලා, හැබැයි මට මුකුත් වෙලා නැහැ. මම ඒකට පැටලිලා නැහැ කියන එකක් මට තේරුණා.
හරි.
ඔයාතරනේ යාළුවව නවත්තන්න හදන අතරේ මම දන්නේ නැහැ යාළුවා ෂට් එක පහත් කරලා අර මනුස්සයා මේකෙන් මේ ජනලෙන් ඇතුලට ඇවිල්ලා මගේ දැන් මාගෙත හරි වටල විදිහට දැන් මට ඒක උනේ කොහොමද කියලා තේරෙන්නේ
නැහැ.
හැබැයි මන් දන්නේ නැහැ මම යාළුවව නවත්තන්න හදපු නිසාද කියලා. එකපාරට යා විඩ්‍රෝ වෙලා නිකන් ඔක්කොම එකපාරට සෙට්ල් වුණා. ඊට පස්සේ මට හිතා ගන්නත් බැ මොකද කොහොමද උනේ කියලා. ඔක්කොම ඉක්මනට ඉක්මනට වුණා.
ඔව්.
ඒනකොට මට තේරුණා හැබැයි මේ එකකටවත් මම පැටලුන්නේ නැහැ. දැන් අර කරන්න ඕන දේවල් කරද්දී යාළුවව නවත්තන්න හැදුව එක හරි. ඊට පස්සේ දැන් මම බලනවා දැන් යන ගමන් යාළුවා කියන ඔයා නිසා තමයි මම බ්‍රාන්ඩ්වට ගියේ නැත්තේ. ඔබ වෙන වෙලාවක නම් වෙනස් වෙනවා. එහෙම කියලා මේ දැන් ඊට පස්සේ දැන් මම බලනවා දැන් එයා තරහ ගිහිල්ලා ඉන්නේ මගේ ගමනක් යන්නේ. දැන් මම නිකන් එයාගේ පැත්තට කතා කරන්න ඕනෙත් වගේ. ඒනවල මට එහෙම එකක් ඇතුලෙන් එන්නේ
නැහැ. හරි.
දැන් මට තේරෙනවා මම මම නිකන් පිටස්තරයක් වගේ එතන නිකන් හිටියට හිටියේ නැහැ වගේ කියලා.
හරි. ඒක ගැටලුවක් නෑ. ඒ කියන්නේ යන විදිහ එහෙම තමයි. දැන් අපි ඉස්සරණම් වෙන්නේ ආවේගශීලී වෙනවා. මාකට සිදුවීමකදී අපි කෙනෙක් හදා ගන්නවා. ඉතින් එතකොට අපි පටලෝ ගන්නවා. දැන් අර මේ දේවල් වෙනවා නොවෙනවා නෙමෙයි. නමුත් පටලෝ ගන්න නැතුව ඉන්න පුළුවන් හැකියාව දැන් තියෙනවා. දැන් එතකොට අපි ඒ කියන්නේ අනවශ්‍ය විදිහට පැටලෙන්න යන්නේ නෑ, ගා ගන්න යන්නේ නෑ, අපි අත දාන්න යන්නේ නෑ. හැබැයි ඇත්ත වශයෙන්ම සිදුවීම Tamanටම එනවා නම් ඒක තමන් වෙත එන බව හොඳට දැනෙනවා නම් හේතුඵල ධමයක් වශයෙන් ඒක දිගහැරෙන බව තේරෙනවා නම් ඉතින් එතකොට විතරයි මැදිහත් වෙන්නේ. ඉතින් ඒ නිසා අර මේ ආවේගශීලීව හැම එකටම අත දාන ගතිය තමයි සෑහෙන අඩුවිවි ගිහිල්ලා ඒ අවශ්‍ය තැනකදී විතරක් ඒ තෙන්දිත් තමන් වෙතට පැමිණියා නම් විතරක් අත දාන ගතියක් මැදිහත් වෙන ගතියක් තමයි එහෙනම් කෙනෙක්ගේ ඇති වෙන්න තියෙන්නේ. ඒක වැරදක් නෑ. ඒක ඒ කියන්නේ ඒක ඒ මට්ටමට එන්න rahat වෙන්න ඕනෙත් නැහැ. ඒ මට්ටමට එන්න ඉතින් සතිය දිනු කරද්දී මේ ටික ටික හිත දිහා බලද්දී හිතේ සතිමත් භාවයක් දිනු වේගෙන එද්දී ඉතින් ওই தත්ත්වයක් අත්දකින්න සෑහෙන පිරිසක් ඉන්නවා. ඒකයි අර මං කිව්වේ නිකන් අපිවම අධ්‍යයනය කරන්න ඕනේ. මම කොහොමද මෙතන දඟලන්න හදන්නේ? කොහොමද දැන් හිත මේකට කැළි එකතු කරන්න හදන්නේ? කියන එක බොහොම මැද්දේ ඉඳලා බලන්න ඕනේ. මේ නිහතමානීව දකින්න ඕනේ හිත ඇතුලෙන් එන ගැම්ම. ඒක දැකලා ඒක වළක්ව ගන්න පුළුවන් නම් එතෙන්දී ගැල ඒක සුදුසු නැත්තම් ඒක වළක්වගෙන ඒක සමනය කරගෙන ඒකට මුහුණ දෙන්න ඕනේ.
ඒ එහෙම වුණා වගේ ඊට පස්සේ දැන් මම කරපු ඉවෙන්ට් එකක් මෙහි ඇවිල්ලා කරනකොට දැන් මගේ වැඩ වැඩි වෙලා ඉතින්දි තේරුණා දැන් මම මොන ස්ට්‍රෙස් වුණා කියන එක.
ඒ කියන්නේ ඉතින් පැටලුණා කියන එක.
එහෙමයි. එතනත් මට තේරුණා මම බැලුවා අච්චර සිටුේෂන් එකක අයින් වෙලා ඉන්නත් පුළුවන්. දැන් මෙතෙන්දි පැටලිලත් යනවා කියන එක තියනවා කියන එක.
හරි. ඒක තමයි. ඒක තමයි. ඒක එහෙම තමයි. ඉතින් අපිට හැම තැනදීම මේ සර්ව සම්පූර්ණ විදිහට ඒ හිතේ මේ මේක පවත් ගන්න බැරි වෙයි. නැත්නම් තැන් වල පැටලෙන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට තමයි නැවතත් හදා ගන්න තියෙන්නේ. එහෙම තමයි ඉතින් යන්න තියෙන්නේ. වැරදි වැරදි, නැගිට නැගිට, වැටි වැටි යන ගමනක් තමයි තියෙන්නේ.
එහෙමයි
සම්මුතිය. හොඳයි. 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 තරුවන් සන්නයි. හොඳයි. එහෙනම් අපි අන්තිම ප්‍රශ්නෙට යමු වෙමු. හරිශ්චන්ද්‍ර මහත්තයාට අවස්ථාව තියෙනවා. ඔව්
අද මේ රහතන් වහන්සේගේ නිරෝධිත සංඥා නිරෝධිත தත්ත්ව ගැන ප්‍රමාණයක සාකච්ඡා සිදු වෙච්ච නිසා මට මතක් වුණා ස්වාමීන් වහන්සේට මේ පටුකුරුන්දි ඥානද ස්වාමීන් වහන්සේගේ පොත්වල අර නිවනිනිම කියන පොත්වල තියෙන මට මතක විදිහට මේ 16 වෙන ධර්මදේශනාවේදී උන්වහන්සේ ඔක ගැන ගොඩක් පැහැදිලි කරනවා.
හරි.
උන්වහන්සේගේ උද්දෘත පාඨය වෙන ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඝාත සමතෝ සබ්බෝපතිපටි නිස්සග්ගෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියන තේම තමයි රහතන් වහන්සේගේ සංඥා தත්වය කියන එක ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරන්ගෙන් අහන ප්‍රශ්නයකදී බුදුහාමුදුරන්ගෙන් අහනවා මේ සංඥාවක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ දෙකම තියෙන தත්වේ හරි සංඥාව නිරුද්ධ කළ නැහැ කියන වගේ தத்துவයක් කියන දේ තේරුම් ගන්නේ කොහොමද කියලා. ඒකට මට තේරලා තියෙන විදිහට ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නිරන්තරයෙන්ම සාමාන්‍ය සංඥාර ව්‍යාහාරික මට්ටමින් පවත්වා ගන්න අතරතුර ඉඩක් හම්බෙච්ච හැම වෙලාවකම උන්වහන්සේ ඉන්නේ ඒ තං සන්තං ඒ තං පනිතං යදිදං සබ්බ සංකාර සමතෝ කියන தത്വයේ. ඒකට උන්වහන්සේ උඩ අපිට තියෙන සාමාන්‍ය සංඥාවල පැටලීමක් නැහැ. ඒ සංඥා වලින් උපාදාන ඇති කරගන්නේ නැහැ. අර හැම වෙලාවෙම සංඥාවක් නැති කමේ තියෙන ශාන්ත බව, ප්‍රණීත බව කියන එක අත්දකිනවා. ඒකෙන් උනාසල ඒක මතම ඉන්න නිසා අර සංඥා විසංඥේ වෙලා නැහැ.
හරි.
ඒ නිසා උනාසයට සංඥාවක් තියෙනවා. ඒ නිසා උනාසේ නිර්වාණය ලැබෙනකම් හැම වෙලාවෙම සංඥාවක් මත තියෙනවා නම් සාමාන්‍ය සංඥා වලින් පෝෂණය වෙලා උපාදානයක් ඇති කරගන්නේ වගේ තේරුමක් තමයි මම ඒකෙන් ගත්තේ. ඒක අර ඒ වෙලාව ඒක මම හිතන ආනන්ද අඳුරු ගිල්ලා ආපෝ චරුත්‍රාතම් වහන්සේකින් ඇහුවාම චරුත්‍රාතම් වහන්සේ ඒ උත්තරේ ඒ විදිහටම කියනවා ওই උද්දෘත පාඨෙම.
හරි.
උන්වහන්සේ කියනවා අර මා ආශ්චර්යයි මේ එකම උත්තරේ එකම විදියට දෙනවා මේක විතරක් ආශ්චර්යයක් කියලා.
හරි.
ඒක ෂෙයා කරගන්න හිතුනන් සමිනාංශලේ මම හිතන්නේ ඒක හරි වැදගත් අපි තේරුම් ගන්න එක කියලා.
හොඳයි හොඳයි. ගොඩක් පිං මහත්යට ඒ කරුණ මතු කළාට. ඉතින් ඒක තමයි, ඒ කියන්නේ දැන් මේ උන්වහන්සේලාට ඉතින් ඒ කටයුතු කරන්න ලෝක ව්‍යවහාර පාවිච්චි කරන්න ඒවා ඇසුරු කරන්න බාධාවක් නැහැ. නමුත් ඒවට බැහැ ගැනීමක් නැහැ. ඒවා ඇත්ත වශයෙන් ගැනීමක් නැහැ. ඒවා සත්‍යයි, මේවමයි ඇත්ත, මේවා ඇත්ත වශයෙන්ම තියෙන දේවල් කියලා එහෙම ගැනීමක් නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. දැන් අර තවත් තැනක දෙනවා, දැන් බුදුරජාණන් වහන්සේ අජ්ජෝසනං නත්ති තථාගතානං කියලා එහෙම වචනයක් කියනවා. මේ තථාගතයන් වහන්සේලාට කිසිම දෙයක බැහැ ගැනීමක් නැහැ කියලා. එතනින්වත් ඒ කියන්නේ ඕනයි තිය ඇසුරු කරන්න පුළුවන්, ප්‍රයෝජනෙ සලකලා ඇසුරු කරන්න පුළුවන්. නමුත් ඒ කිසිවක් ඇතුළට බැහැ ගැනීමක්, උපාදාන කිරීමක් මේ සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ තවදුරටත් අපි මේවා විමසලා බලමු. මේ ඉතින් අවසාන වශයෙන් අපි මේ සියල්ල දැනගෙන කරන දේශනා නෙමෙයි. ඉතින් ඒ නිසා අපි මේවා තවදුරටත් විවෘතව තබා ගමු. තවදුරටත් අපි මේවා විමසලා බලමු, මේ ධර්ම මාර්ගයේ වඩමු. එතකොට ඉතින් මේ ප්‍රශ්න තව තව निराකරණය වෙලා ඉස්සරහට යන්න පුළුවන් අවස්ථාවක් සැලසෙවි. හොඳයි.
හොඳයි
හොඳයි පින්වත්. එහෙනම් අදත් අපි පැය දෙක කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. මේ අන්දමින් අපි සියලු දෙනා එක්වස් එක් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. සම්ප්‍රදායානුකූලව එත්තාවතා චාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ බුතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. සාදු සාදු සාදු.